කටයුතු කරන්නක් තියෙනවා. මම මේ වස් කාලේ භාවනා කරනවා බණ කියන්නේ නැහැ කියලා පොතෙන් දීලා හිටියේ. එක දිනක් මට ඔබට අමනාපත් වෙනවා. ඉතින් කොළඹ ආවම අපේ යහම්පත් මහත්තයා ඉතින් කියලා එතුමෙන් තමයි මේ පොරොන්දුව ඉතින් කඩු වුණේ. හැබැයි ඉතින් එතුමත් මේ එතුමා වෙනුවෙන් ඉතින් බොහෝ දෙනා වෙනුවෙන් මම කම්පා වෙනවා. මොකද බෞද්ධ නාලිකාව තුමා විශාල සේවයක් කරනවා. අහිංසක අයට ධර්මය ලබා දෙන්න. ඉතින් ඒ බෞද්ධ නාලිකාව තුන සම්භාවය නිසා යහපත් මහත්මයාගේ අනිත් අය කෙරෙහි ඇති මේ ධර්මය ලබා දෙන්න තියෙන ඕනෑකම හින්දා මේ තුමා ඉතින් නැවත නැවතත් කියලා කමක් නැහැ දවන් ආසන එකක් කියලා. ඕම හරි පොරොන්දු කරගත්තා මම. ඉතින් අපි දහම් කරුණු ටිකක් අවස්ථාවක් කතා කරමු. පොලිකාලික මඟුලක් මතක් කළා. අපි මෙහෙම කතා කරමු පොඩ්ඩක් දැන්. මොකක්ද කියන අපි නිවන ගැන කතා කරමු නේද? දැන් බුදුරජාණන් වහන්සේ ගෙන් අහුවාම ස්වාමීන් වහන්සේ නිවන නිවන කියලා කියනවා. නිවන කියන්නේ මොකක්ද? නිබ්බාන නිබ්බානති උච්චති කිත්තාවතාවකෝ බන්ති නිබ්බාන. ස්වාමීන් භාගවතුන් වහන්සේ නිවන නිවන කියලා කියන කොපමණකින් නිවන වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. සරත් මහතාගෙන් වහන්සේ දේශනා කරනවා රාගක්ඛයෝ දේශක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාන. රාග දේශ මෝහයන්ගේ නැති බව නිවනයි. ඇයි රාග දේශ මොහයන්ගේ නැති බව නිවන කියලා කියන්නේ? එතකොට අපි එතන පොඩ්ඩක් කතා කරමු බලමු. රාග දේශ මොහයන්ගේ නැති බව නිවනයි කියලා බුදුජානක මහන්සිය පැනවුවේ ඒ කුමක් නිසාද වෙන කාරණාව. මොකද අපි බොහෝ දුරට නිවන නැත්තම් නිර්වාණ ධාතුව නැත්තම් අසංගත ධාතුව කියලා එක එක සංඥා සංකල්ප මවා ගන්නවා. අහස වගේ තැන්, හිස් තැන්, ශුන්‍යතාවය කිසිම දෙයක් නැතිකමක් කියලා. නමුත් මේ නිරෝධ තත්ත්වය සාක්ෂාත් කරගන්න වෙන්නේ කෙනා කෙනාගේ මනස තුළ. මොකද සංකතය කියන එක සකස් කරගත්තු දේවල් ලෝකය කියන එක ගොඩනැගිලා තියෙන්නේ අපේ මනස තුළින්. නැත්නම් රාග දේශ මොහන්ගේ කෘත්‍යයන් වැඩක් තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට ඒ රාග ద్వේස මොහ කියන ධර්මතා ටික ශ්‍රේයම අපිට ශුන්‍යතාවය කියලා බසිකිනවා. හැබැයි ලෝකය අපි නිර්වචනය කරන විදිහේ මේ අහස වගේ හිස් බවකින් කියන ශුන්‍යතාවයක් නෙවෙයි. ඈ එතකොට ලෝක නිරෝධය සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය බවක් අම්බේ. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. එතකොට ඒ ටික කතා කරනකොට අපිට කතා කරන්න වෙන ඉස්සරලාම මෙන්න මේ ටික මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක් වතරාසක් වත් නෙවෙයි කියන එක මම හැමදාම මතක් කරනවා. කියන්නේ මේ ලෝකේ හැමදාම පවතින පැවතුම ඇත්තක් තියෙන. ඒ ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගත්ත සත්‍ය තමයි ලෝකෙට දේශනා කරන්නේ. අන්නේ සත්‍ය තුල තමයි මෙන්න මේ ශුන්‍යතාවය තියෙන්නේ. යථාර්ථය තියෙන්නේ. එතකොට අපි එතනදී මේ පින්වතුන්ට මතක් කරන්න ඕන කීපයක් තියෙනවා. අපි නිකමට කිව්වොත් ඔහු අහලා තියෙන කාම ලෝකය, කාම භවයේ, කාම දකතුව කියලා. අපේ බොහෝ විටක සමහර විටක ධර්ම නිදන්න කොට හිතාගෙන මේ ඔක්කොම එකම තැනක් එකම තැනකට කියන නාටිකක් කියලා. නෑ. කාම ලෝකය වෙනම එකක්. කාම භවයේ වෙනම එකක්. කාම දකතුව වෙනම එකක්. එක කියන්නේ අපි උදාහරණයක් එකට ගත්තොත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කාම ධාතුයි පහළ වෙන්න පුළුවන්. නම් කාම ලෝකේ කාම තුල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නැහැ. කාම ධාතුව සහ කාම ලෝකේ කියන එක දෙක. කාම ලෝකේ සැප දුක් කියන එක බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විඳින්නේ නැහැ කාම ලෝකේ. එතකොට නම් කාම ධාතුයි පහළ වෙනවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ කාම ධාතුයේ ඒ පහළ වෙල කාම ධාතුයේ පිළිසින් දැකලා කාම ධාතුයේ මිදෙන. එතකොට අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මේ අපි කියමු කාම ධාතුව කියන තැන ගන්න. කාම ධාතුව කියන තැන චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා කාම ධාතුවට අටලොස් ධාතුවක්ම තියෙනවා. ආයතන 12ක්ම තියෙනවා. පංච උපාදානස්කන්ධයක්ම තියෙනවා. කාම ධාතුවේ. එතකොට ධාතුව කියන තැන නැත්නම් යථා භූත ස්වභාවය කියන තැන ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ උප්පත්ති වශයෙන් අපිට කාම ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. කාම ලෝකයක අපි ඉපදුනේත් නැහැ. අපි උප්පත්ති වශයෙන් ප්‍රතිසංධි වශයෙන් හම්බ වෙච්ච තැන තියෙන කාම ධාතුව. කාම ධාතුව. එතකොට ඒකේ ස්වභාවය තමයි මොකද්ද? අපි එහෙම රූපයක් දැක්කොත් හැම වෙලාවෙම සීමා නොකරලද මනසකින් තමයි අපි තේ අරමුණ කෙනේ. කනින් ශබ්දයක් ඇහුවොත් සීමා නොකරලද මනසකටයි අරමුණ දැනෙන්නේ. අහවල් රූපය අහවල් ශබ්දය කියලා අපිට විස්තර ටිකක් නැහැ. ඒ වස්තුන්ට ආවේණික වෙච්ච අනන්‍යතාවයක් තියෙනවා. අපි කියමු ඇහැට පෙනෙනවා නම් හැම වෙලාවෙම ඇස් ඉදිරිපිටට එන්නේ සත්තු පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය. ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් වලින් ශුන්‍ය. ලෝකයන්ගෙන් ශුන්‍ය. චිත්‍ර මාත්‍රයක් තමයි ඇස් ඉදිරිපිටට එන්නේ. වර්ණ සටහන් මාත්‍රයක් තමයි ඇස් ඉදිරිපිටට එන්නේ. එතකොට ඒ විදිහටම කනට නාසයට දිවට ශරීරයට සිතින් සිත අරමුණු විපාක මට්ටමේ කාම ධාතුව කියන මට්ටමේ උප්පත්ති භවයට ආවේණික වෙච්ච මට්ටමේ අරමුණු ටික තුල තියෙන්නේ සත්ත්ව පුද්ගල ආත්ම භවෙන් තුන්‍ය ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් වලින් තුන්‍ය ධර්මතාවයක් විතරයි. අපි තේරුම් විදිහට ඇහැට පෙනෙන රූපයන්ගේ ගාමිනු ඇස් ඉදිරිපිටට එනකොට එන්නේ වර්ණ සටහ මාත්‍රයක් චිත්‍ර මාත්‍රයක් විතරයි. හැබැයි එතන පංච උපාදානස්කන්ධය මොකක් නිසාද? තම අවිද්‍යා අංශය අනුසය වෙනවා. ඇස් ඉදිරිපිටට හම්බෙන්නේ වර්ණ සටහ මාත්‍රයක්. එතන ඇත්ත නොදකිනකොට අපේ මනසේ කියන්නේ ඒ වර්ණ සටහන කියලා ඇස් ඉදිරිපිට දෙන රූපේ ඇත්තම ඇත්ත තමයි වර්ණ සටහන. ඒ ඇත්ත නොදකිනකොට අපේ මනසේ යෙදෙනවා ආශ්‍රව. ආශ්‍රව කියලා කියන්නේ සත්‍ය පුද්ගලය ගෙවල් දුරවල් කියන හැඟීම් ටික අපේ මනසේ යෙදෙනවා. එතකොට තව පැත්තකින් එහෙම නැත්තම් මේ ස්කන්ධ ටිකට කියනවා උපාදානීය කියලා. ඒ මොකද මේ ඇත්ත නොදන්නකොට අපේ මනසේ උපාදානේ යෙදෙනවා. ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් කියන කාම උපාදානේ හෝ සත්‍ය කුලේ කියන හැඟීම් ටික හෝ අපේ මනසේ යෙදෙනවා. අත්වාද උපාදානේ, ditthi උපාදානේ කියන උපාදානේ අපේ මනසේ යෙදෙනවා. ඊට පස්සේ ඒ ආශ්‍රවයන්ගෙන් අපි මේ අර වර්ණ සටහන දිහා අරමුණු කරනවා ආශ්‍රවයක්. නැත්තම් අර අපේ මනස තියෙන උපාදානයන්ගෙන් අර රූපෙ දිහා බලනවා. එතකොට උපාදානය අපේ මනස තියෙන උපාදානය අර ස්කන්ධ ටිකේ පතිත වෙනකොට ඔන්න දැන් අපිට ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් හම්බෙනවා. ඕකට තමයි ලෝකී කියලා කියන්නේ. ලෝකයේ කියලා හම්බ වෙනකොට සත්‍ය පුද්ගලික හම්බ වෙනකොට හැමදාම ස්කන්ධ සහ කෙලෙස් කියලා ධර්මතාව දෙකක එකතුවක් තියෙනවා. දැන් මුලින්ම අපිට උප්පත්ති වශයෙන් හම්බුනේ ස්කන්ධ ටික. ස්කන්ධ ටික පිළිසිඳ නොදකිනකොට අපේ මනසේ උපාදානයේ යෙදෙන සත්‍ය පුද්ගල හැඟීම් කෙලෙස් ටික කියනකොට රාග දේශ මොහ කියලා කෙලෙස් කියලා අමුතු ටිකක් දකින්න එපා. හැම වෙලෙම එයා මොන හරි වැඩක් කරලා තියෙනවා අපිට. දැන් මෝහයේ ස්වභාවය තමයි එයා වැඩක් කරලා තියෙනවා මේ පෙනෙනවා කියන සිද්ධිය ඇත්ත නොකෙන කියන සිද්ධියක් කරලා. ඊට පස්සේ රාගයේ ද්වේෂයේ කියන එකෙන් මොකද කරන වැඩේ? අපි කැමති ප්‍රියමනාප කියලා රූප හෝ සද්ද හෝ මොන හරි අරමුණු තෝරලා තියෙනවා. එතකොට හැම වෙලාවෙම අපේ මනසේ යෙදෙන gati ටිකක් තමයි ආශ්‍රව සහ උපාදාන කියලා කියන්නේ. කෙලස් කියලා කියන්නේ මනසේ යෙදෙන gati. උප්පත්ති වශයෙන් තිබුණේ අනාත්මෝ ස්කන්ධ ටිකක්. ඒ ස්කන්ධයන්ගේ ඇතිතතු කවදාවත් අපි අහලා තිබුණේ නැහැ. අපිට ඉගෙන ගන්න හම්බෙලා තිබුණේ නැහැ. ඒ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි හම්බ වෙනවා කියන්නේ ධර්මය අහලා නැහැ. හම්බෙලා තිබුණේ නැහැ කියන ධර්මය අහලා නැහැ. ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දැනගන්නවා කියලා කියන්නේ ධර්මයෙන් තමයි ඒක විස්තර ටික පෙන්නන්නේ. ඈ ඇස් ඉදිරියට තේන්නේ වර්ණ සතහ මාත්‍රය කර නොතිබීම හටගෙන ඉතුර නැති වෙන එක මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියලා ඔය කෙනෙන ඇත්ත අපි අහලා තිබුණේ නැහැ. ඒ ඇත්ත නොදකිනකොටම යෙදුනේ අපේ මනස ආශ්‍රව නැත්තම් ගති. ඒ කියන්නේ ආශ්‍රව ගති කියනකොට අද අපිට තේරෙන අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රම් රිදී මුතු මැණික් කියලා අපේ හිතේ තියෙන ගති ටික. ඔයගොල්ලෝ නිකමට කිව්වොත් තේරෙන අපි නිකමට කියමු රුපියල් 1000ක් හරි 500ක් හරි කියලා පොලයක් තිබුණා. දැන් මේක ඇත්තටම කඩදාසියක් චිත්‍රයක් නේ. නමුත් අපි ගන්න කියලා අත දැම්මොත් ඔය 500 පොලියක 1000 පොලියක තිබ්බත් ඉස්සෙල්ලාම අත දාන්නේ කොයි පොලියකටද? 1000. ඒ මොකද වටිනාකම මේකේ වැඩි කියලා දැනෙනවනේ. මේක මුදලක ඒකේ වටිනාකම වැඩි කියලා දැනෙන ගති තියෙනවනේ. අන්නේ ගති ටිකට තමයි කාම ආශ්‍රය කියලා කියන්නේ. අපේ මනසේ දෙන ගති ටික. ඒක මේ කොලේට අයිති නෑ. කොලේට කියනවා රූපය කියලා වර්ණ සටහන. ඒක මෙච්චර රුපියල් 1000යි ඒක මෙහෙම මෙහෙම වැඩ කරන්න පුළුවන් මෙච්චර මෙච්චර වටිනවා කියලා ගති ටිකක් අපේ මනසේ තියෙනවා. කොහොමද දැන් ඒක තමයි ආශ්‍රය. කාම ආශ්‍රය. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ ආශ්‍රයයන්ගෙන් තමයි මේ කුලේ ගන්නෙ. අපි මේ තියෙන gati tika hindai මෙහාට අතදල් මේ කඩදාසි ගන්න. එතකොට හැම වෙලෙම මනසමතු තියෙන. අපි කිමු ආන්දී නීතියක් දැම්මොත් අතේ ඉඳලා මේ කොලේ වළංගු නෑ කියලා අපේ මනසට තේරෙනවා ඒකේ වටිනාකම නෑ කියලා. එහෙම වුණොත් ওই කොලයක් තිබුණු වාහනයක යද්දි පාරාන්නේ නතර කරලා හො ගන්නවද? ගන්න. නමුත් වටිනාකම තියෙනවා කියලා පිළිෙන මට්ටමේදී දැක්කොත් අතර කළා හරි ගන්න නේද? එතකොට ඒකේ මක්කුවේ ආශ්‍රව කියන ටිකෙන් තමයි කෙලස් කියන ටිකෙන් තමයි වටිනාකමක් දීලා තියෙන්නේ මිසක බාහිර වස්තුව තුල වටිනාකමක් කියනව නෙවෙයි. මේ හැම දෙයකම එහෙමයි. මේ හැම දෙයක් ඇස් ඉදිරිපිටට එද්දී ඒ අරඹයා ඒ ඇස් ඉදිරිපිටට එන වස්තුවේ ඇත්ත නොදකින්නකොට වටිනාකම් එක්ක විස්තර ටික අපේ මනසේ දෙන. එතකොට නෝටිනාකම් එක්ක අමනාපකම් එක්ක විස්තර ටික අපේ මනසේ දෙන. මෙන්න මේ gati ටිකට තමයි මෙන්න මේ හැඟීම් ටිකට තමයි අපි ආශ්‍රව කියලා කියන්නේ. උපාදානය කියලා කියන්නේ ওই gati ටිකට. එතකොට මේ gatiye රූපයකින් දකින්න බෑ. නමුත් එවදු gatiye රූපයකට පතිත වුණාම අපිට රූපේ වටිනවා වගේ තේරෙනවා. අපේ මනසේ තියෙන gatiye දැන් මේ ඇස් ඉදිරිපිට දෙන්නේ වර්ණ සතහන. අත්වාද උපාදානය කියන්නේ රූපයේ පුද්ගලික සත්‍යයක් කියන අපේ සිතේ මනසේ ඉදිරිය තියෙන එකදු ගතිය. ඒ ගතිය මේ රූපෙට අපි බැලුවාම ඒ ගතියෙන් මේ රූපය අරමුණු කළාම අපිට මේ රූපයේ පුද්ගලික කෙනෙක් වගේ තමයි තේරෙන්නේ. එතකොට මේ රාග ද්වේෂ මෝහ කියන තුනේ වැඩ ටික තමයි ලෝකයේ කියලා කියන්නේ. රාග දේශ මොහයන්ගේ කෘත්‍ය තමයි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුව පුතා අම්මා තාත්තා කියලා මෙන්න මේ ද්‍රව්‍ය කාරණා හදලා තියෙන එක තමයි රාග දේශ මොහයන්ගේ කෘත්‍ය වැඩි. රාග දේශ මොහයන්ගේ වැඩි තමයි මොකද්ද? මේ වර්ණ සටහන ඇතුළේ රූප මාත්‍රයක් ඇතුලේ වටිනා නොවටිනාකම් වලින් ඇලෙන්න ගැටෙන්න පුළුවන් විදිහේ සවිඥානික අවිඥානික වස්තු ටිකක් හදලා තියෙන එක. අන්නේ හදාගෙන ස්කන්ධයි කෙලෙසුයි කියන දෙකෙන්ම එකට එකතු වෙලා රැස් වෙච්ච නිමිති ටිකට තමයි ලෝකය කියලා කියන්නේ. අපිට හිතෙන් සිහි කරන්න පුළුවන් යම් යම් තාක් මේවා තියෙනවා මේවා තියෙනවා මේවා තියෙනවා කියලා. එතකොට මෙන්න මේ ටිකට තමයි මේ ස්කන්ධ ටික කෙලස් ටිකකින් පරිහරණය කරන මානසික මට්ටමකට තමයි ලෝකෙ කියලා කියන්නේ. එතකොට රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාණං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හරියටම අපිට ඇස් ඉදිරි පිටට පැමිණෙන රූපේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් මොනවා අපිට හම්බ වෙනවා? ශුන්‍යතාවය. මොකද්ද මොන ශුන්‍යතාවය? සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය. ගස් ගල් ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් ඉරහඳ තාරකාවන්ගෙන් ශුන්‍ය. අඳුරු ආලෝකයන්ගෙන් ශුන්‍ය. වර්ණ සතහන් මාත්‍රය හම්බ වෙනවා. ශුන්‍යතාවය කියනකොට ඔයගොල්ලෝ මවා ගන්න එපා. ඌ නැති හිස් බව කියලා එකක්. මේ ඇසිඩිටේ එනකොට තාම මම කියන ගතිය තේරෙන්නේ නැහැ. අපි නිගමට කිව්වොත් විද්‍යාවේ ඇඳලා තියෙන චිත්‍රයක් දිහා බලන්න. මේ චිත්‍රය ඇතුලේ ජීවමානෝ පරිහරණය කරන්න පුළුවන් අපිට ගෙයක් දොරක් යාන වාහන ඉඩකඩ මිල මුදල් සත්ත්ව පුද්ගල විරහඳ තියෙනවා. චිත්‍රය තුල රසුන්. ඒකේ අඳුර ආලෝකයක් මෙලොවක් පරලොවක් තියෙනවා. එතන කියනවා ඇත්ත මොකද්ද? තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකී චිත්‍ර මාත්‍රයක් තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඒ චිත්‍රය ඇතුළෙත් අපිට අර මනුස්සයන්නේ අර ගෙදරක්නේ ඉරපායනවනේ කඳු වැටියක්නේ කියන ගති ටිකක් තේරෙනවනම් ඒ ගති ටිකද අපි ගාව මිසක තියෙන්නේ. එහෙම තියෙද්දි චිත්‍රයේ බවක්වත් දන්නේ නැති චිත්‍රයක් විතරයි නේද? ඒ වගේ මේ රාග, ද්වේෂ, මෝහ කියන ධර්මතා ටික සම්පූර්ණම දුරුම අපිට ශුන්‍යතාවයක් ලැබෙනවා. මොකද්ද? සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය, සියලු ලෝකයන්ගෙන් ශුන්‍ය. චිත්‍ර මාත්‍රය කියන තැන හිත තබා ගන්න පුළුවන්. මෙන්න මේ තැනට හිත තබලා එතකොට හිතන තියෙන නුවණ ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සතහන් මාත්‍රය, චිත්‍ර මාත්‍රය. ඒකද පෙරණ තිබීම හට මිතුරු නැතුව නැති වෙන එකක්, අවිද්‍යා කර්ම තණ්හා ආහාරෙන් හැදුන එකක් කියලා සමාධිත්‍ය කියන්නේ. ඇස් ඉදිරි පිටට එන රූපයේ ඇත්ත ඇති හැටි දකින තැනට ආවම ආවෝ එයාගේ මනසේ රාග, ද්වේෂ, මෝහ කියන ධර්මතා තුනේ හදපු එකතු නිමිත්තක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එකතු ගතියක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කිව්වේ ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස කියන මේ ධර්මතා ටිකෙන් එකකටවත් ඒ මනසට ඉඩ නැහැ. සත්පුද්ගල ආත්ම භාවයෙන් දුක් විඳින ජරා මරණ දුකක් තියෙන ඒ දුකේ ඊට නෑ මේ ශුන්‍යතාවය. අනාත්ම ශුන්‍යතාවයක් තියෙන. එතකොට මෙන්න මේ අනාත්ම ධර්මතාවයට හිත තබලා ලෝක නිරෝධය කරලා නැත්තම් පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදලා ජීවත් වෙන තැනට තමයි රහතන් වහන්සේ කියලා කිව්ව සූපදිශේෂ නිබ්බාන කියලා කිව්වේ. සූපදිශේෂ නිබ්බාන උපදිශේෂයක් තියනවා කියලා කිව්වේ මේ ස්කන්ධ මාත්‍රය පරිහරණය කරනවා ඇත්ත දකින්න. හැබැයි ඒ ස්කන්ධ මාත්‍රය තුල ඇත්ත දන්නා දක්නාකම ස්කන්ධ මාත්‍රය පරිහරණය කරනවා සත්ත්ව පුද්ගල භාවයෙන් එන සියලු දුක් නිවිලා ලෝකයෙන් විඳින සියලු දුක් විඳලා ලෝක නිරෝධයක් කරලා ලෝක නිරෝධී දානේ ලෝක නිරෝධී දකින මේ ස්කන්ධ ටික පරිහරණය කරනවා. ඇස් ඉදිරි පිටට රූපයක් ආවොත් එයා ඒ සත්‍ය තමයි එයාගේ මනසට හසු වෙන්නේ කෙලවරට ගිය කෙනාට රාග දේශ මොහ දුරු වෙච්ච කෙනාට සත්‍ය පේන්නේ. ඇත්තම ඇත්ත ඇසිදිරි පිටට ආපු රූපේ ඇත්තම ඇත්ත විතරයි යට පේන්නේ. මොකද්ද ඇසිදිරි පිටට ආපු රූපේ ඇත්ත තමයි මෙන්න මේ බුද්ධ ජන්මස දේශනා කරපු එක වර්ණසටහන. හට මෙතන නැතුව නැති වෙනවා කියන එක අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත්. ඊගාවට තමයි විශේෂම ලක්ෂණයක් තියෙන. මේ අවිද්‍යාවේ ලක්ෂණය තමයි අපි රූපයක් දිහා බලන්නේ කෙලින්ම ඇහෙන් මේ බාහිර රූපය දිහා බලන්නේ. මේ බලන මෙන්නටම රාග දේශ මොහ ඒ මොහේ ලක්ෂණය තමයි කෙලින්ම අපි ඍජුව මෙන්න මෙහෙම රූපයක් දිහා බලන්නේ. බලනවා කියන සිද්ධියම මොහේ කෘත්‍යයක් වඩා. නමුත් යථාර්ථය ගත්තොත් අර ඇත්ත ඇති හිතී දකින්නවා කියන මනසට ආවෝ රාග දේශ මොහ දුරු වුණු මේ රූපයට හිත යොමු කරන විදිහට නේ වෙන විදිහට මේ රූපය ආරම්භය ගනුදෙනු කරන්නේ වෙන විදිහකට ඒක කොහොමද ඒ හැම තැනකදීම රූපය ඇතිවීම දන්නා වූ නොනැති අපි වගේ හිතන්න ඕනේ නැහැ අවිද්‍යා කර්ම තණ්හා හරඟ කියලා හිතන්නේ නැහැ මං කිව්වේ ඒ කෙලස්ටික ජීවිතේ වෙල දැන් අද කරන්නේ එයා වැඩ ඒ හින්දා කෙලස්ටිකක් කියලා හිතන්න ඕනේ එයා අපිව ඒ විදිහට ජීවත් කරව ඒ වගේ නුවණ කියන එක අපේ ජීවිතේ වුණාම හිතන්න ඕනේ එයා ඒ විදිහට අපිව ජීවත් කරව මේ රූපේ ඇත්ත ගත්තාම මේ ඍජුව බලන් දෙපා ඍජුව බැලුවොත් වැරදි මේක ඇත්ත ඇති හැටි බලන් ගත්තොත් අපි නිකමට කිව්වොත් ප්‍රතිසංයු වශයෙන් සිත මේ කයට බැසගත්ත නිසා සිතේ තියෙන නාම ධර්ම ටිකට ආයතන හැදිලා ආයතන ටිකේ නිසා රූපය හදලයි පේන්නේ එතකොට අපිට රූපය පේනකොට පේන සිද්ධිය දිහා බැලුවොත් එයා හැම වෙලාවෙම දන්නවා ආධ්‍යාත්මික පැත්ත නිසා රූපේ උපදලයි අපිට පේන්නේ කියලා නෝනක් තියෙනවා. අපි කෙලින්ම රූපේට හිත යොමු කරනකොට බලන්න මේ ඇහෙන් කරන වැඩි අතහැරලා තියෙනවා. කෘත්‍ය අතහැරලා. ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මෙහෙම ඇහැ හරහා බාහිරින් ඇවිල්ලා රෞමක් ඇවිල්ලා තියෙනවා. විඥානේ රූපෙට බැසගෙන නාම ධර්ම වලට ආයතන ටික හැදිලා ආයතන ටික නිසා රූපේ උපද්දල හිතට පේන්න සකස් කරලා තියෙනවා. එතකොට මෙහෙම ආපු සිද්ධිය අපි මෙහෙම බලනවා කියලා කියන්නේ සම්පූර්ණ සිදුවෙන සිද්ධියට සම්පූර්ණ පරස්පරයි. සත්‍යයට විරුද්ධව යනවා කියන සිද්ධිය බලනවා කියන එක දර්ශන මාත්‍රයකින් කරලා තියෙනවා අපි. උගලන්ට විස්තර මුකුත් ඕනේ. කෙලෙස් මුකුත් ඕනේ. විස්තර කුප්තන ඔය බලනවා කියන සිද්ධියෙම කෙලෙසේ පවත්තලා තියෙනවා. මෙහෙම බලනවා කියන සිද්ධියෙම තියෙනවා එයාට පෙනෙන දෙයක් නෙමෙයි එයාට බලන්න දෙයක් තියෙනවා කියන වැඩේ. ඒ කියන්නේ බලනවා කියන සිද්ධිය තුල තියෙනවා එයාට මොකද්ද? දකින්න කලින් තිබුණා මේ දේ තියෙනවා මෙහෙම දෙයක් කියන කාරණාව තියෙන හින්දමයි මෙහෙම බලන්නේ. බැරි වෙලා ආධ්‍යාත්මික පැත්තට හිත තබල ඇහැ නිසා රූපය හදලා පෙන්නනවා කියන නෝනක් තිබුණොත් මෙහෙම බලනවා කියන වැඩේ එකට ඉතුරු වෙන්නේ නැහැ. ඇයි? ඇහැ නිසා නම් රූපයක් හදලා පෙන්නන්නේ තියෙන දෙයක් දකින්න බැහැ. ඒ කියන්නේ තමම උපද්දපු දර්ශනයක් තුළ සත්‍ය පුද්ගලයෝ ද්‍රව්‍ය කාරණා තියෙයි කියලා හිතනවා. ඒ තමමම නම් මේ සතහන් උපදලා තියෙන්නේ. එතකොට නියම විද්‍යාවේ සමාධිත්‍ය රාගක්ඛය දේශක්ඛය මොහක්ඛය නිවාණ කියන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇත්තිදි පිටෙට හම්බ වෙන වස්තුන්ගේ ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ මනසකට රාගක්ඛය දේශක්ඛය මොහක්ඛය නිබ්බානං කියලා බුදුජානක දේශනා කළේ කන ඉදිරිපිට දෙන සද්දයන්ගේ නැත්නම් කනේ සද්දයන්ගේ ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ මනසකට ඇයි ඒ ඇත්ත ඇති හැටි දන්නවා නම් දකින්නවා නම් රාග ద్వේස මෝහ නැ රාග ద్వේස මෝහ නැති වුණොත් ඔගොල්ලෝ හිතන්න බා නිකම්ම ගති ටිකක් නැති කියලා කියලා. ඔගොල්ලන්ට නැති කියලා තියෙන මොනවද? අද ඇති කියලා තියෙන ඔක්කොම ටික. අද ඇති කියලා තියෙන්නේ යම් තාක් දෙයක් නම් ඒ ඔක්කොම ටික ඔගොල්ලන්ට නැති කියලා. ඒකට බයයි. මොකද ඔබට පේනවා අනුපාද පරිතස්සනා කියලා එකක් තියෙනවා. උපාද පරිතස්සනා අනුපාද පරිතස්සනා කියලා එකක් තියෙනවා. අතහැරීමට බය ඇත්තක් තියෙනවා. හරිද? එතකොට අද අපිට හම්බ වෙලා තියෙන යන්තා දේවල් කියනවා වටිනාකම් යුක්ත ජීවත් කරගන්න ජීවත් වෙන්න ජීවිතය කරලා තියෙනවා. මේ ජී තමන්ගේ කියන ජීවිතයත් එක්ක ලැබලා තියෙන මේ රාග දේශ මොහයන්ගේ වැඩක් කෘත්‍ය. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැක්කෝ දන්නවන දකින්නවන ඒ දන්න දකින්න මනසට තමයි යථ භූත ඥානය කියලා මුලින්ම මාතෙ පෙන්නේ. ඒ යථ භූත ඥානයේ තියෙන තැනක රාග දේශ මොහ නැ රාග දේශ මොහ නැ කියලා කියනකොට කෙලස් කියන gati ටිකක් විතරක් නැහැ කියලා හිතන් දෙපා. ඒ නැත්තේ ගෙවල් දොරල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් සත්වෝ රන් රිදී මුතු මැණික් මෙලෝ පරලෝ ඒකාන්ත ගස් දල් තාරකා කියන ඒවා නැත්තේ ඔයාලට. ඒකෙන් සිද්ධිය. නමුත් ඇත්තටම ඔය අපේ ජීවිතයට අද තියෙන කෙලස් ටික. ඊට පස්සේ ඒ රාග ద్వේස මෝහ නැති වුණොත් ලෝක නිරෝධයක් සිද්ධ වෙනවා. ලෝක කියලා පරවන්න කාරණාවක් නැහැ. ශුන්‍යතාවය කියලා කියන සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. ලෝකයෙන් ශුන්‍යයි. ගබල තුරෝ යනවා නිදකඩ කිත්නේ ධර්ම කාරණාවෙන් ශුන්‍යයි. එතකොට ඒ යතහ භූත ඥානයේ ස්වභාවය තමයි හැම වෙලාවෙම ආධ්‍යාත්මික වස්තු නිසා බාහිර වස්තු ඉදලා කියන දර්ශනයක් ලැබෙනවා. තමයි ඇත්ත. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන හයෙම ඇත්ත ඇති හැටිය පවතින මිමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බව අද ඒක විස්තර කරන්නේ නැහැ. ඒකයි ඔය අපි ධර්මයේ ඉගෙන ගන්න ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගත යුතුයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා, පෙන්නලා තියෙනවා. ඇස් ඉදිරිපිට පැමිණෙන රූපය කියන්නේ මොකද්ද? ඒ රූපේ ඇත්ත මොකද්ද? ඒ රූපය පෙනෙන ඇහැ කියන්නේ මොකද්ද? ඇහි ඇත්ත මොකද්ද? කන කියන්නේ මොකද්ද? කනේ ඇත්ත මොකද්ද? කනට ඇහෙනවා කියන ශබ්දේ මොකද්ද? ඒ ශබ්දයන්ගේ ඇත්ත මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. කෙටියෙන් මතක තියාගන්න මේ බුදුරජාණන් වහන්සේ ස්පර්ශ ආයතන හය ආරම්භය පෙන්නපු මිම්මක් තියෙනවා. මෙන්න මේ මිම්මට තමයි යථාභූත ඥානය කියන්නේ සම්මාදිට්ඨි කියලා කියන්නේ. ඔන්න ඔය සම්මාදිට්ඨියට ඒ ඇත්ත ඇති හැටි දැකීමට හිත තැබුවාම තබනකොට රාග ද්වේෂ මෝහ කියන ධර්මතා තුනම අපේ මනසේ නැහැ. රාග ද්වේෂ මෝහ අපේ මනසේ නැති වෙනකොට නැති වෙලා තියෙන්නේ කාම ලෝකයට අයිති ද්‍රව්‍ය කාරණා, රූප ලෝකයට අයිති ද්‍රව්‍ය කාරණා, අරූප ලෝකයට අයිති ද්‍රව්‍ය කාරණා නැති වෙලා තියෙනවා. ලෝක නිරෝධය, ශුන්‍යතාවය. එතකොට ශුන්‍යතාවය කියනකොට මුකුත්ම නැතුව නෙවෙයි, ඇත්ත ඇති හැටි දකින්නකම තියෙනවා. රාග දේශ මොහයන්ගෙන් ශුන්‍යතාවය දුරු වීමෙන් ශුන්‍යතාවය සම්පාදනය කරලා තියෙනවා. දැන් අපි සමහර විට ඕකෙද හිතන්නේ මුකුත් අරමුණ නැති ආසවගේ තැනක් කියලා. මොකද බලන්න මේ ටික මාත්‍රකකලේ ගොඩක් දෙනෙකුගේ අදහසක් තියෙනවා. කතා කරනකොට මම දැන් භවනා කරනවා කිසිම දෙයක් නැති හිස් බවක මට ශුන්‍යතාවයක ඇය ගානක් වුණත් ඉන්න පුළුවන් ස්වභාවයක් කියලා. නමුත් එහෙම නෙමෙයි. උගලන්ට තව ඕනේ නම් මජ්ක්‍ධිමනිකායේ චූල ශුන්‍යත සූත්‍රය බලන්න. ආනන්ද හැමතිස්සෙම භාග්‍යතුන් වහන්සේ ළඟ වෙන ස්වාමීන් වහන්සේ මට මතකයි භාග්‍යතුන් වහන්සේ එක කාලකදී මතක් කළා ආනන්ද මම බෙහෙවින්ම මේ කාලේදී ශුන්‍යත විහරණයෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද ඒක එහෙමමයි මම එදත් එහෙමයි දැනුත් එහෙමයි ආර්යෝ ශුන්‍යතාවෙන් ඉන්නේ. ආර්යෝ ශුන්‍යතාවෙන් ඉන්න තථාගතයන් වහන්සේ ළඟට ගැහැවි ගැහැවියු ඈ එතකොට රජවරු සිටවරු බ්‍රාහ්මණ ගැහැවි ගැහැවියු එනවා. ඒ ශුන්‍යතාවය නිසාම තථාගතයන් වහන්සේ ඒ ආයත ඒ ශුන්‍යතාවෙන් යුක්ත වූ ධර්මතාවයක්ම දේශනා කරනවා ඈ. එතකොට අව්‍යාජෝ ධර්මතාවයක් දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙන්නා පැහැදිලි. එතකොට ඒකෙන් මම මතක් කළේ ශුන්‍යතාවය කියනකොට ලෝකෙ තුන අපිට හම්බ වෙන අඩන්ඩ වැළපෙන්න හම්බ වෙන ඇලෙන්න බැදෙන්න හම්බ වෙන නිමිති නැතිකම ශුන්‍යයි කියන තැනකින් දකින්න. අර යථාභූත ඥානයවත් නැ ඒ ඥානයට ගෝචර වෙච්ච ස්කන්ධ ටිකවත් නැ කියන එක නෙමෙයි මේකින් කියන්නේ. සෝපදිශේෂ නිබ්බාන කියලා කිව්වේ උපදිශේෂයක් තියෙනවා. උපදීය කියන එක ගත්තාම හතරකට බෙදලා කාම උපදි, ඛද්ද උපදි, ක්ලේශ උපදි, අභිසංස්කාර උපදි කියලා. කාම උපදි කියලා කියන්නේ කාම ලෝකේ කාම භාණ්ඩයන් රෙදි මුතුමැණි දුවා දරුවෝ කියලා එතනක කාම උපදි. ඛද්ද උපදි කියලා කියන්නේ ස්කන්ධ ටික. ක්ලේශ උපදි කියලා කියන්නේ තණ්හාව, ආශ්‍රෝ, උපාදාන, රෝග, යෝග, ග්‍රන්ථ කියලා තව අපි කතා කරන්නේ. ඔවක්කේස අභිසංස්කාර උපද කියලා කියන්නේ පුණ්‍ය අභිසංස්කාර, අපුණ්‍ය අභිසංස්කාර, අනිත්‍ය අභිසංස්කාර කියලා කාරණා කියන්නේ මේවා. එතකොට මේ උපදි හතරෙන් රහතන් වහන්සේට කාම උපදියක් නැහැ. කාමයක් නැහැ. ක්ලේශ උපදියක් නැහැ. ක්ලේශ අභිසංස්කාර උපදියක් නැහැ. පුණ්‍ය අභිසංස්කාර, අපුණ්‍ය අභිසංස්කාර, අනිත්‍ය අභිසංස්කාර කියන කාරණාවක් නැහැ. හැබැයි කාන්ත උපදිය කියන ටික විතරක් ස්කන්ධ මාත්‍රයක් තියෙනවා. ඒ හින්දා රහතන් වහන්සේට කියනවා මොකද්ද? සෝපදිශේෂ නිබ්බාන. මෙතෙන්ද කියන ක්ලේශ පරිනිර්වාණය කියලා. ඇයි? අර කාමය කියන එකත් අයින් කරලා, ක්ලේශය කියන එකත් අයින් කරලා, කර්මය කියන එකත් අයින් කරලා, ස්කන්ධ මාත්‍රයකින් ජීවත් වෙනවා. අපි කී ලෝකයේ කියන එක පරවන්නේ ස්කන්ධ සහ ක්ලේශ කියලා දෙකක් ඕනේ වුණා. ස්කන්ධයන්ගේ ඇත්ත දැකලා කෙලෙස් ටික දුරු කරලා ස්කන්ධ ටිකෙන් ජීවත් වෙන තැනට කියනවා මොකද්ද? සෝපදේස නිබ්බාන නැත්තම් ක්ලේශ පරිනිර්වාණය කියලා. හැබැයි ලෝකේක තෘප්තියක් ඒකේ නැහැ. අපි දැක්කා ලෝකේ කියන එක කම්බුනේ සත්‍ය පුද්ගලිකින් තන කම්බුනේ හැම වෙලෙම ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකම යෙදිලා නේද? කෙලස් ටික නැතු ස්කන්ධ ටික විතරක් තිබුණ තැනක ලෝකයාගේ මානසික මට්ටමක් තියෙයිද? ලෝකෙක විදිහට සපත් දුක් තියෙයිද? ලෝකයේ ශුන්‍යයි කියලා කිව්වේ එක. ස්කන්ධත් නැහැ කියන එක නෙමෙයි. ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දැකපු හිඳයි ස්කන්ධ කියන තැනක පවතින ඇත්ත දැකපු හිඳයි කෙලස් ටික නැති වුණේ. ස්කන්ධ ටිකේ ඇත්ත නොදකපු නිසායි කෙලස් යෙදුනේ. ඒ කෙලසුන්ගෙන් ස්කන්ධ දිහා බලපු හිඳයි ලෝකය කියලා ගොඩ නැගුණේ. සත්පුද්ගලය කියලා ගොඩ නැගුණා. ලෝකය කියන තැනක සත්පුද්ගලය කියන තැනක සත්‍ය දෙකක් තියෙනවා. දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය. ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය, කෙලස් කියන තැන සමුදය සත්‍ය. දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියන මේ ධර්මතා දෙකේ කෘත්‍ය තමයි මොකද්ද? ලෝකය. සත්‍ය පුද්ගලය කියන තැන. එතකොට දුක පිළිසිඳ දැකලා, ස්කන්ධ ටික පිළිසිඳ දැකලා, කෙලස් ටික දුරු වුණා, සමුදය දුරු වුණා, සාක්ෂාත් වෙලා ඇති නිරෝධය මොකද්ද? සත්පුද්ගල ආත්ම භාවයේ විඳින දුක නිරුද්ධ වෙලා ඇති. ලෝක නිරෝධී සාක්ෂාත් වෙලා ඇති. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ ඔය සිද්ධියටම තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක පිළිසින දකින්නවා කියන තැනක් ගත්තොත් අද අපි දුක් විඳිනවා කියන ටික පිළිසින දකින්න ගියොත් අපිට උත්තර දෙකක් හම්බ වෙනවා. මොකද්ද? අපි දුක් විඳිනවා කියන තැනක ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකක් තියෙනවා. එතන තියෙන ස්කන්ධ ටික මොකක්ද කියලා ඇත්ත ඇති හැටි බැලුවෝ දැක්කෝ. ඒ ස්කන්ධයගේ ඇත්ත ඇති හැටි දකින්න එකට කියන දුක පිළිසිඳ දකින්නවා කියලා. දුකේ පිළිසිඳ දකින්නවා කියලා. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පිළිසිඳ දකින්න. දැක්කොත් වෙන්නේ සමුදය දුක. රාග ද්වේෂ මොහ කියන මේ කෙලෙස් දුක. එහෙම දුර වුණොත් සාක්ෂාත් වෙලා තියෙන Nirodhi. ලෝකයේ Nirodhi කෙනෙක් සාක්ෂාත් වේ. එතකොට මම එකම සිද්ධිය එක එක පැතිකඩ වල සත්‍යයන්ගේ මොයි චතුරාර්ය සත්‍යයේ මේ සෝපදේශයත් නිබ්බාන කොදේශ නිබ්බාන කියන මේ පරියායන්ගේ මොයි එක එකම සිද්ධිය මේ එක එක පැති වලින් මම පෙන්නන්නේ. එතකොට මේකෙන් එහෙම කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ නිවන කියලා තව මොකක්ද සංකල්පයක් නවා ගන්න එපා. හැමදාම පැවතුන හැමදාම පවතින ඒත් අපි නොදන්න අපේ ජීවිතයේම තියෙන ඇත්ත ඇති ඇති දැකීමමයි නිවීම කියන්නේ. මොකද්ද හැමදාම ඇස් ඉදිරි පිටට ආවේ හැමදාම පැවතුනේ පවතින්නේ ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සටහන් මාත්‍රයි. ඒක තමයි ඇත්ත. නමුත් ලෝකයේ එක වැහිලා හැමදාම අපිට පෙවුන ඇස් ඉදිරි පිටට එන්නේ ගස් කොළන් ගෙවල් දොරවල් දූ දරුවෝ රන් රෙදි මුතුමැණි. එතකොට ඒකයි සත්‍යයේ තියෙන සත්‍ය ලෝකයට වැහිලා. එතකොට බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත්ත නෑ. ලෝකයා මෙහෙම දුක් විඳින තැනක මෙහෙම හම්බෙන්න තැනක තියෙන මෙන්න මේ ඇත්ත. ඒ ඇත්ත ඇති හැටි දැකපු දවසේ දැක්කහම උපාදානයන්ගේ මනස මිදුණා, ආශ්‍රයන්ගේ මනස මිදුණා. මොකද්ද මේ රූපය ආරම්භය ඇසිදිරිට රූපයක් එනකොට අම්මා තාත්තා දුව පුතා රන් රිදි මුතු මැණික් ගෙවල් දරුවල් යාන වාහන කියන ගති මනස යෙදෙන එක සම්පූර්ණ නැති වුණා. නොහොට ගන්න තත්ත්වයට පත් වුණා. ආශ්‍රයෙන් හිත මිදුණා, කෙලසුන්ගෙන් හිත මිදුණා කියන මේ ගති ටික මතු නොමිදුණු ස්වභාවයට පත් වුණා. එදා ඉඳලා මේ ඇහෙන් මොනතා රූප දැක්කා ඇස් ඉදිරි පිට එන රූපේ ඇත්තම ගෙවුණා මිසක ඒ මනසට කවදාවත් වැරදි ගතියක් වැරදි හැඟීමක් යෙදුන්නේ නැහැ. එතකොට ඉබඳු හැඟීමක මේ රූපේ දිහා බලලා සැප දුක් විඳින මානසික මට්ටමක් නැහැ. ඒකෙන් මිදුණා, ඒක නිරුද්ධ වුණා, නෝකදින ස්වභාවයට පත් වුණා. එතකොට සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුදින සියලුම දුකක් තියෙනවා. සත්වයන් ඉපදීම නිසා, ලෙඩවීම නිසා, මහලු බව නිසා, මරණය නිසා, එතකොට ශෝක කිරීම වැළපීමකින් ධර්මතා ටික තියෙන ඔය වගේ ධර්මතා මුල් කරගෙනම මේ එන කිසිම ධර්මතාවයක් තමන්ගේ මනසේ නැහැ. ඔක්කොම නියුණ නෝකදින ස්වභාවයකට කියන්නේ අනුපාදයේ කියලා. අනුපාදයේ කියන්නේ නොහට ගන්න බවට පත් වුණා. නැති වුණා නෙමෙයි ඒකෙදි ස්වභාවය. මේ නිවනේ ලක්ෂණය, නිරෝධයේ ලක්ෂණය තමයි නැතිවීම, මේ නූපදීම. ඇස් ඉදිරි පිටට මේ එන රූපය එනකොට හැමදාම ලෝකයට හම්බ නොවුම. ලෝකය නොදකින ඒත් හැමදාම පවතින. ඒ ඇත්ත කෙනෙකුගේ මනසේ හැපිලා තියෙයි නම් ඒ ඥාන දර්ශනයත් අකෝප්‍යයි. ඔගොල්ලෝ හිතනවද මේ චිත්‍රයේ ඇතුලේ ගෙවල් දුරෝ රත්රිදී දකින්නවා කියන ගතියක් මනසේ උපදී කියලා? උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. එහෙම නූපන්නොත් එබඳු ගතියකින් නැවත මේ රූපේ උපදනව හෝ මේ රූපේ දිහා බලනවා කියන ධර්මතාවයක් ඒකෙන් ඔගලන්ට කාම වස්තු නිසා ජරා මරණ දුක් විඳින්න තියෙනවා නම් ඒ දුක නිරුද්ධ වෙලා තියෙනවා. දුක නිරුද්ධ වෙලා තියෙනවා. මේක ඉතාසියුන් දර්ශනයක් මම කතා කරපු බොහොම වටිනා. එතකොට හැබැයි ඒක අපි හිතන තරම් ලේසි නෑ. මොකද ලෝකයා කීනෙනුත් නොගිය විරුණ වන කියලා කියන්නේ මේ ඇහෙන් දැකෝ මේ රූපය හීනෙන් හරි පෙවුනා ලෝකයට ඒ හීනකින්වත් මෙතන වර්ණ සටහනක් මේ දැස් ඉදිරිපිටට එන්නේ පෙර නොතිබී මහටගෙන ඉතුරු නැතුව නැති වෙනව නේද කියන එකක් පේන්නේ. එන්නේම හීනෙන් හරි තමන් දැකපු දරුවව ගෙදර රත්තරන් රිදී කියන එකක් මිසක හීනෙන්වත් නොකියවෙරු නිවන කියලා කියන්නේ මේ සත්‍ය කියන එක බැරි වීමකින්වත් පෙන්නේ. එතකොට හැමදාම අපි ඉපදෙනකොට අවිද්‍යාවෙන් යුක්ත ලෝකයක් ඇතුළේම උපන්න නිසා අවිද්‍යාව නැති කෝෂයක් ඇතුළේ අවිද්‍යාව නැමති ගතියම සසර ගතිය කරගෙන ඉපදිලා මෙතන ඒකටම එබඳු ගතියෙම හුරු අටපිටාවකින් උපනිස්සීය ප්‍රත්‍යකින් ප්‍රත්‍ය වෙනකොට අපිට මෙතන පවතින ඇත්ත පෙවුනනම් තමයි පුදුම. එතකොට ඇහැට පෙනෙන රූප වගේ කනට නාසයට දිවට ශරීරයට ගැටෙන අරමුණු ඒ ටිකත් ඒවේ අරමුණු ඇත්ත ඇති හැටියම පවතිද්දී ලෝකයට හම් වෙන වෙන දෙයක්. අපි කියමු ශබ්ද මාත්‍රයක් කිසිම කෙනෙකුට කිසිම ගතියකට අයිති නැති මහභූතයන්ගේ උපාදාය රූපයක් වූ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ශබ්ද මාත්‍රයක් තමයි මනසේ අපේ කන ඉදිරිපිටට එන්නේ. නමුත් ඒ ඇත්ත ලෝකෙට හැමදාම වැහිලා ලෝකෙට හැමදාම මේ ශබ්දය කෙනෙක්ගේ වූ දෙයකිරයක් වෙලා වාහනයක සද්දයක් වෙලා කාර් එකක සද්දයක් වෙලා බස් එකක සද්දයක් වෙලා කුරුල්ලක සද්දයක් වෙලා මනුස්සයෙක සද්දයක් වෙලා එතකොට එහෙම මොකුත්ම නැත්තම් සද්දේ කියන එකේ ඇත්ත නොදන්නාකම කියන ධර්මතාවය උවිතර කරලා සද්දේ කියන එක හටගන්නේ මෙන්න මෙහෙම නේද කියන තැනක නැතුව සද්දේ කියන එක ඇති දෙයක් කියන තැනකින් නිමිත්තක් කොපවත්තල තියෙනවා මෝහය රූපවත්තල තියෙනවා. සද්දය කියන ධර්මතාවය නිසා රාග දේශ මෝහමයි ලෝකෙට ඉපදිලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේට නිවන පණිවිඩය දේශනා කළා කියලා කිව්වේ වෙන මොකක් නෙමෙයි. මෙන්න මේ සත්‍ය දේශනා කළ එක. ඒකෙදි හිතන්න එපා මේ අපි කවදාවත් හිතාගන්නවත් බැරි භාවනා කරගෙන යනකොට කවදා හරි හම්බ වෙන නිවනක් කියලා හිතාගන්න එපා. මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ පවතින සැබෑම සිද්ධිය ඒ තත්වාකාරයෙන්ම දන්නව දක්නව මානසික මට්ටමක් ඇති උණු දවසට ඇති කරගත් දවසට සියලුම ලෝකයන්ගෙන් මිදෙනවා ලෝකයේ කියන එක නොහට ගන්න නූපදින තත්ත්වයට පත් වෙනවා කියන මෙන්න මේ දර්ශනයට නිවන කිව්වේ කියලා තමයි. ඒකයි මේ ඥාන දර්ශනයේ ඇස් ඉදිරි පිටට එන රූපයේ පිළිබඳව ඇත්ත දකින ඒ නවන අකෝප්පේ නම් අකෝප්පේ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒකයි එයාට තියෙන්නේ ශක්තිය කියන જાති මමයි ඉපදෙන්නේ නැහැ කියලා කියන්නේ. ඇයි ඒ? අදද මේ ජීවිතයේදී මේ පංච උපාදාන ස්කන්ධේ ලෝකේ ඉපදීම නතර කරලා නතර වෙලා කියන එක තමන්ට පේනවා. ජරා මරණ දුක උපදින එක නතර වෙලා කියලා තමන්ට පේනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ කියන්න තියෙන ශක්තිය තමයි මොකද්ද? ඇස් ඉදිරි පිටට එන වස්තුන්ගේ ඇත්ත දැකීම. මොකද අරමුණු වල ඉපදීම තාව නතර වෙනවා හොඳ සමතකම තහනක් වෙලුවහම. මේ ගෙවල් දරුවෝ දූ දරුවෝ කියලා පෙනෙන මට්ටමේ මිදිලා මේ ඔබ චිත්ත ඒකාග්‍රතාවය නිසා දූ දරුවෝ ගෙවල් දරුවෝ යාන වාහන කියන මානසික මට්ටම් වලින් මිදෙලා ඉන්න පුළුවන් තැනකට එනවා. නමුත් ඒ මිදීම නිවන නෙවෙයි කියලා කියන්නේ ඒක වෙනස් වෙනවා. ඒ මිදීම කෝප්පේතාවකාලිකයි. ඇයි ඒ? අර සමාධියේ බලයේ තියෙනකන් විතරයි මේ දුක නූපදින බව එයාට තියෙන්නේ. ඇයි ඒ? එයා මේ ඇත්ත ඇති හැටි දැකලා මේ කෙලෙස් ටික දුරු වුණා නෙමෙයි. මේ කෙලෙස් ටික විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ. මේ එක නිමිත්තකට හිත තියලා තිය විතර කුරු කරපු නිසා කෙලෙස් ටිකට එන්න බැරුව යට වෙලා මේ තියෙන. නමුත් මේ ස්පර්ශායත භයේ ඇත්ත ඇති හැටි දැකලා මේ ගතිය නැති වුණා. ඔකට කියන්නේ විස්කම්බන ප්‍රහාණය සමුච්ඡේද වශයෙන් ඇත්ත දැකපු නිසාම මෙහෙම බලන එක මෙහෙම කියන එක මෙහෙම යෙදෙන එක වැරදි කියලා නෝනක් තියෙනවා. එතකොට ඒ හින්දා මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න දැනට මනස ගත්ත දවසට ලෝකය විඳින මේ මානසික මට්ටමේ නූපදින ස්වභාවයටපත් වෙනවා. ලෝකෙ තුල ඉන්න කෙනෙක් විඳින දුක නිරුද්ධ වෙනවා කියන දැක්මකට එන්න මෙන්න මේක. අපි උදාහරණයක් කියලා ගත්තොත් දැන් ඇහැට පෙනෙන රූපය කියන එක නිස්සිතංච චලිතං අත්ති අනිස්සිතංච චලිතං නත්ති. ඒ කියුවේ රාග ද්වේෂ මෝහයන්ගින් යුක්ත මානසික ස්වභාවය තමයි නොසෙලී ඉන්න බෑ. ඇස් ඉදිරි පිටේ රූපයක් ආවොත් ඒ රූපෙන් ඇලෙනව හෝ ගැටෙනව හෝ කියන ධර්මතාවයට පත් නොවි ඉන්නවා කියන ධර්මතාවයක්. රාග ද්වේෂ මෝහයන්ගේ කෘත්‍ය තමයි මොකද්ද? එක්කෝ ඒ රූපය අරබය ඇලෙනව හෝ ගැටෙනව හෝ කියලා මෙහෙ තමන්ව හොලවන්න පුළුවන් ඒ රූපේ. තමන්ව චලනය කරන්න පුළුවන් ඒ රූපේ. එතකොට දැන් අපි කියමු ඒකෙදි තියෙන තාවකාලිකව නැද මේ අරමුණේ තියෙන අරමුණකට නම් ඇලෙන ගැටෙන තියෙන පුළුවන් කියන්නේ. නමුත් එහෙම නෙමෙයි. සමස්තයක් වශයෙන් කිසිම මොනම තැනකදී මොනම කාලකදී මොන විදිහේ හෝ ඇස් ඉදිරි පිටින රූපකින්වත් පොළවන්න බෑ. තමන්ව කියන තැනකට සිංහනාදය කරන්න බෑ කාටවත්. මොකද මේ මට්ටමේ හැදෙන්න පුළුවන්. නමුත් වෙන මට්ටමේ හැදෙන රූපයක් තව කෙනා කෙනයි දා ඒ මට්ටමේ රූපෙට තමන්ගේ හිත බැඳෙන්න පුළුවන්. එක්කවක නැති වෙන්න පුළුවන්. හරි ඒ මට්ටම් වෙන වෙන විදිහකින් හැදෙන රූපයක් තව ඒ මට්ටමේ හිත බැඳෙන්න පුළුවන්. එක්කවක ඇලෙන්න පුළුවන් කියන තැනකේ රාග දේශ මොහ තියෙන කෙනාගේ ස්වභාවය තමයි ස්පර්ශ ආයතන 6 එන අරමුණු වල සෙලවෙන්නේ නැතුව ඉන්න බෑ. කම්පාරටළු අටළු දහම් කම්පා වෙනවා කියලා කියන්නේ. එක්කෝ ඇදෙනවා එක්කෝ ගැටෙනවා කියන ධර්මතාව ටික එක්කෝ රැවටෙනවා. අනිශ්චිතංච චලිතං නත්ති කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙක නිශ්චිත නොවුණු මේ සම්මා දිට්ඨිය තියෙන මනසක් තිබුණොත් ඒකේ ස්වභාවය තමයි මහ විශාල ගල් පර්වතයක් මුලකින් හොලවන්න බෑ වගේ ඇස් ඉදිරි පිටේ තියෙන රූපෙන් කවදාවත් හොලවන්න බෑ. රහතන් වහන්සේ නමක් කියලා කියන්න පුළුවන් මම රහත් වුණා කියලා කියන්න තියෙන තව එක සාක්ෂියක් තමයි ඒක. ඇස් ඉදිරි පිටේ තියෙන රූපෙන් මොන විදිහටවත් හොලවන්න බෑ. කම්පා වෙන්නේ. කන ඉදිරි පිටේ තියෙන කිසිම ශබ්දයකින් හොලවන්න බෑ කම්පා වෙන්නේ. හැබැයි ඒක කාරණා දැන් ඇසිඩ්‍රිබ්ටේන රූපෙන් කොළවඬුව බැරිමයව අපිට වගේ දූදරු රන්රදී මුතුමැණික් හම්බ වෙලා ඒකට තණ්හා නොකර ඉන්නවා කියන තැනකින් නෙමෙයි කියන එක දකින්න. දැන් ඇසිඩ්‍රිබ්ටේන රූප එක එක විදිහේ වටිනා නොවටිනා රූප ආවොත් ඇලෙනවා හෝ ගැටෙනවා කියලා වෙන සිද්ධියක් අපේ මනසේ වෙන්න පුළුවන්නේ නේද? එතකොට. ඒ රහතන් වහන්සේ නම ඇසිඩිටිට එන කිසිම රූපයක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුවම අපිට පේන්නේ අපිට මෙච්චර රාගය ඇති වෙන අරමුණේ රහතන් වහන්සේ රාගය නැතුව ඉන්නවනේ වගේනේ. ඇත්ත ඒක. හැබැයි අපි දැනගන්න ඕනේ රාගය ඇති වෙන විදිහට අපිට හම් වෙන මානසික මට්ටම හම්බ වෙද්දිම එබඳු පුද්ගල භාවයකින් නොවැළ ඉන්නව නෙමෙයි මෙතන. අපි අපේ ඒක සම්බද්ධිය දර්ශනීය වෙනසකින් මේක වෙලා තියෙන්නේ. අපිට මෙහෙම ඇලෙන මට්ටමකටපත් කළේ අපි ගාව තියෙන දර්ශනය. අපි නිකමට උපමාවක් මං කළොත් අපිට හිතෙනවා ලස්සන ස්ත්‍රියක් කර පුරුෂයෙක් කර දිහා බලලා අපිට රාගයක් ඇති වෙනවා. දැන් තව කෙනෙක් මේ රූපේ දිහා උපමාවක් මේ රූපයේ දිහා අරමුණ කරන්නේම මෙතන තියෙන්නේ මහා අසුචි ටිකක් නේ කියලා හිත මේ එබඳු සංඥාවකින් අසුභ සංඥාවකින් ඒ රූපෙ දිහා බලලා රාගය නැතුයි අපිට පෙනෙන්නේ. දැන් අපිට අරය රාගය නැති කරගන්න හිත තබපු දර්ශනේ අපි ගව නැහැ. දැන් අපි හිතාගෙන මේ ස්ත්‍රියට හරි මේ පුරුෂයට හරි කැමති වගේ තැනකින් යථාර්ථය වල තියෙන්නේ අපි කැමති වෙන අරමුණේ අරය තණ්හව නැතුව ඉන්නවා කියලා. හැබැයි මතක තියාගන්න ඕනේ එයා අපි වගේම ස්ත්‍රී පුරුෂ භාවයෙන් නිමිති අරගෙන තණ්හව නැතුව ඉන්නවා නෙමෙයි. අපිට තණ්හාව ඇති උනේ අපි ගත්ත නිමිත්ත වැරැද්දේ. අරය තණ්හව නැතුව හිටියේ අපි ගන්න නිමිත්ත වෙනුවට මෙතන එයා දිහා වෙන විදිහකට බලපු හින්දා එයාට ඒ තණ්හව ඩාවේ. ඒ වගේ අපි ලෝකය දූ දරු ගෙවල් දුවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියන මේවෙන් සතුට වෙනවා නම් හෝ දුක් වෙනවා නම් අපි දුක් විඳින්නේ ගෙවල් දුවල් ඉඩකඩ යාන වාහන මුතුමණික් කියන දේවල් දිහා බලපු හින්දා. රහතන් වහන්සේ මෙතන තියෙන ඇත්ත ඇති හැටි දැකපු හින්දා අර ලෝකයේ මට්ටමේ සංයෝජන සැප හෝ දුක නැති වෙලා මේ තියෙන. අපි දකින විදිහටම ගෙවල් දරුවල් රන් රෙදි මුතුමැණික් දුව දරුවෝ කියන මට්ටමට හිත තබලත් නොවැළි නොගැටින්නව නෙවෙයි. ඒ සදන්නේ කියන්නේ අතන යථාභූත ඥාන දර්ශනය නිසායි. රහතන් වහන්සේ යථාභූත ඥාන දර්ශනය නිසායි නොවැළි නොගැටින්නේ. අපි යථාභූත ඥාන දර්ශනය නැතුව ආශ්‍රවයන්ගෙන් උපාදානයන්ගෙන් අරමුණු කරපු නිසා මේ අලින් ගැටින් දෙකටපත් වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන්කම තිබුණොත් මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න අන්තිමට නිස්පාදනය ඉපදිරතින අර්ථය කියන්නේ ලෝකයේ ඇලෙන ගැටෙන අරමුණේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්නවා. ලෝකයට හරි පුදුමයි. ඇයි මෙච්චර ආසහිතන රන් රිදී තියෙන තැනක රහතන් වහන්සේ රන් රිදී නැතු ඉන්නේ. මේ ආස නැතු ඉන්නවා වගේ ඉතින්. නමුත් රහතන් වහන්සේ රන් රිදී නැතිවම නිසා රන් රිදී හම්බ වුණා නම් ඒකට තණ්හ නොවි ඉන්නවා කියන එකක් බෑ. එතන ඇත්ත ඇති හැටි දැකපු ඥාන දර්ශනය නිසාමයි අනිත් කෙනා විඳින සැප දුක් කියන එක විඳින. ওই සිද්ධියම ගන්න සැප දුක් කියන එකට මුල් වෙලා තින්නේ ද්‍රව්‍ය කාරණා නෙමෙයි ස්කන්ධ ටික නෙමෙයි. මොන හෝ කිලස් කියන මෙන්න මේ ධර්මතාව දෙක කියන එක. ඒ නිසා මේ හැම එකකම මතක් කරන් නිවන කියන එක පනවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ මත නෙමෙයි. හිතට බලන්න. රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය, නිබ්බානක්ඛය කෙලෙස් ටික මත. මාර්ගඵල පනවල තියෙන මොකද්ද කියලා බලන්න. සෝවාන් ඵලයේ පනවල තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරම කෙලෙස් ටික කියන්නේ වේදි කියලා. මේ ටිකේ ප්‍රහාණය නෙවෙයි කියලා. ස්කන්ධ නැතිවීමෙන් නිවන පනවන්නේ නම් භවනා කළත් නොකළත් මේ ඔක්කොම නිවන්. ඇයි? මේ ස්කන්ධ ටික නැති වෙනෝනේ කවුද? නමුත් ස්කන්ධ ටික නැති වුණාට කෙලෙස් නැති වෙන නැති නිසා ආයෙත් ස්කන්ධ ටික කේ කෙලෙසින් හදනවා. මේ ස්කන්ධ ටික නැති වෙනකොට ස්කන්ධ හදන කෙලෙස් නැති වෙලා නැත්තම් මේ කෙලෙසින් තව ස්කන්ධයක් හදනවා. ආයෙත් ඒ ස්කන්ධ ටික නැති වුණත් ස්කන්ධ හදන කෙලෙස් නැති වෙලා නැත්තම් ආයත් හදන. ඒ හින්දා මුලින් කොටයුත්තේ ස්කන්ධ දුරු කිරීම නෙමෙයි. අපි දැක්ක දුක කියන එක නිර්වාණය වෙන්න අපිට කාරණා දෙකක් හම්බ වුණා. ස්කන්ධ සහ කෙලෙස් කියලා. ස්කන්ධයි කෙලෙසුයි දෙකම එකට එකතු වෙලා හම්බ වෙන තැන දුක තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේන දුකක්. ස්කන්ධ ටික තියෙද්දි කෙලෙස් ටික නැති වෙනකොට ඇති වෙන දුකකුත් තියෙනවා. කාය කෙලවරකට ඇති වේදනා, දිවි කෙලවරකට ඇති වේදනා. ඒ දුක තේසං තේසං ධම්මානං ජරා ජීර්ණතා. සත්තු පුද්ගල භවෙන්න දුකක් නැහැ. තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීර්ණතා කියලා විදිහ දුකකුත් තියෙනවා. ඒ දුක තමයි රළුම දුක, වැඩිම දුක, ගරු දුක. ස්කන්ධ සහ කෙලෙස් කියන දෙකම එකට එකතු වෙන දුකක් තියෙනවනේ. සත්පුද්ගල ආත්ම භාවයේ විඳින දුක. ඔන්න ඔය දුක නැති කරලා, කෙලෙස් ටික නැති කරලා, ස්කන්ධ ටිකට හිත තබලා සත්පුද්ගල භාවයෙන් එන දුකෙන් මිදිලා, දුක් නිරුද්ධ කරලා. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කිපේ දුක් ලිස්ට් එකෙන්ම මිදිලා ඉන්නතරට සෝපදේශ නිර්වාණය. හැබැයි තව තියෙනවා තේසං තේසං ධම්මානං ජරා ජීර්ණතා කියලා එක. ඒ ධර්මයන්ගේ දිවීමකුත්, ඒ ධර්මයන්ගේ මැරීමකුත් තියෙනවා මෙතන. මේක සත්පුද්ගල භාවයෙන් එන දුක නෙමෙයි. මේ කය දුර්වර්ණ වීම නිසා, කය දුබල වීම නිසා, කය රෝගයක් වලදීම නිසා යම් දුකක් එන්න පුළුවන්. මේ ස්කන්ධ පරිහරණය දුක. මේ දුකත් අවසන් වෙනවා ජීවිතය අවසන් වෙද්දී. ඒක එදාට කිව්වා මොකද්ද? අනුපදිශේෂ පරිණාමය කියන්නේ මේ ඉතුරු දුක් ටිකක් ගෙවෙන තැන. දුක සියලු ආකාරයෙන්ම නිරුද්ධ වෙච්චහම නිවුණා කියන. හැබැයි ඒ නිවීම සාක්ෂාත් වෙන දෙආකාරයක. ඉස්සෙල්ල ස්කන්ධ ටිකයි කෙලෙසි දෙකම එකට එකතු වෙලා එන දුකෙන් මිදෙනවා අපි කෙලෙස් ටික නැති කරලා. ඊගාවට දෙවනුවට ස්කන්ධ ටික නැති වුණාම ඒ ස්කන්ධ ටිකෙන් ඇති වෙන දුකෙන්ද මිදෙනවා. ඒ සඳහා වැඩ පිළිවෙලක් නැහැ. ඕන නැහැ. මොකද හටගත් දේ නැති වෙනවා කියන එක ධර්මතාවය. එදාට ඒ දුක අපිට සාක්ෂාත් Nirodhi සාක්ෂාත් වෙනවා. ජීවත්වෙයි ස්කන්ධ ටික තියෙද්දිම ස්කන්ධ ටික හදන හේතුව නැති කරලා. ස්කන්ධ ටික තියෙද්දිම ස්කන්ධ ටික හදන හේතුව නැති කළ කෙනාටයි ස්කන්ධයන්ගේ නැතිකම නිවන වෙන්නේ. ස්කන්ධ ටික හදන කෙලෙසි තියෙද්දි ස්කන්ධ ටික නැති වුණොත් ඒක මරණයක් මිසක නිරෝධයක් නෙවෙයි. ස්කන්ධ හදන කෙලෙසි තියෙද්දි ස්කන්ධ ටික නැති වුණාම ඒක නිවීමක් නෙමෙයි මරණයක්. ඇයි ආයි උපදීමට සාපේක්ෂව? ඇතිවීමට සාපේක්ෂව නැති වෙලා මේ තියෙන්නේ. මොකද මේ හේතුව හදන නිසා. ස්කන්ධ ටික තියෙද්දි ස්කන්ධ හදන හේතුව නැති වුණොත් මේ ස්කන්ධය මරණයක් නෙවෙයි නිවීමක්. ඇයි? ඉපදීම නැති කරලා නිසා. ඉපදීම ඇති කරන හේතුව නැති කරලා නිසා. ඒ නිසා මරණය සහ නිවන අතර වෙනස සහ ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. මේකෙදි මතක් කරන්න ඕනේ උනේ අද දවසේදී අපිට කරන්න තියෙන එක දෙයයි නිවන් දකිනවා කියලා. ස්පර්ශ ආයතන 6ට හම්බව ස්පර්ශ ආයතන 6ත් හයට හම් වෙන බාහිර අරමුණු ටිකක් පිරිසිඳ දැකලා අපේ මනසේ යෙදෙන රාග දේශ මොහ කියන ගති ටික දුරු කරගන්න. දුරු කළාම ලෝක නිරෝධයක් සිද්ධ වෙනවා. ජරා මරණ සෝක පරිද දුක් දුමන සුපායාස නිරුජ්ජන්ති කියන ටික සිද්ධ කරගන්න. අන්න ඒ සෝපදිශේෂ නිබ්බාණයටයි රාගකය දේශකය මොහක්ක නිබ්බාණ කියලා කිව්වේ. සෝපදිශේෂ නිබ්බාණ ස්කන්ධ ඉතිරිය තියෙද්දි මේ දුක් නිරෝධී ස්පර්ශ කරන එකට. රාගත්වයේ දුසක්කේ මාහත්වයේ. මොකද අනිත් එක කියන්න ඕනේ නැහැ, ඉබේ මේ නිසාම ඒ ටිකක් සාක්ෂාත් වෙනවා. රාග දේශ මොහ කියන තුනේ නැතිවීමෙන් නිවනව පණවන්න පුළුවන්. හැබැයි ඒ නිරෝධ ධාතු සාක්ෂාත් වෙන්නේ ද්‍යාකාරය. මොකද්ද? ස්කන්ධ ටිකට හිත තබලා ඇත්ත දැකලා රාග දේශ මොහ නිරුද්ධ වුණාම කෙදෙසු ස්කන්ධය දෙක එකට එකතු වෙලා එන දුකෙන් මිදෙනවා. සෝපදේශ නිබ්බාන ඒ නිරුද්ධ ධාතු සාක්ෂාත් වෙනවා. එයාටම ස්කන්ධ ටිකේ නැතිකම නිරෝධය වෙනවා මිසක මරණ වෙන්නේ නැහැ. එතකොට එකම රාග දේශ මොහ ශේක වීමෙන් මේ ධ්‍යාකර නිරෝධ ධාතුම සාක්ෂාත් වෙනවා. එතකොට ඔය කියන නිරෝධ ධාතුව ගණ්ඩ පුළුවන් එකක් එහෙම නෙමෙයි. සම්මා දිට්ඨි ඇත්ත දැකීම නිසා සාක්ෂාත් වෙන්න ජීවන අරමුණු කරන්න පුළුවන්. මේ ඇත්ත දැකලා මේ ඇත්ත මුදන්නා කාලේ මොනතරම් දුකක් විඳද අදේ දුකෙ මිදින නේද කියන එක ඕනෙ දිනකට අරමුණු කරන්න පුළුවන්. ජීවන අරමුණු කළ සතුටු වෙන්න පුළුවන්. ඊට පස්සේ එතකොට තමයි ලෝකයේ කෙරෙහි අනුකම්පාවකුත් ඇති වෙන්නේ. මේ ඇත්ත මුදන්නාකම නිසා මොනතරම් දුකක් ලෝකයා විඳිනවද? අම්මල ඇද්ද දරුවෝ මොන විදිහේ පිච්චෙන දරුවෝ ඇද්ද අම්මලා ගැන මොන මොන විදිහට දුක් වෙනවද? මේ ඔක්කොම අන්තිමට ගත්තාම කෙලස් ටික නිසා තුන් භූමියම ඕගලන්ට පෙනෙයි කෙලස් නිසා දුක් වෙනවා. තුන් භූමිය කියන එකම පෙනෙයි කෙලස් නිසා. ඔන්නෝක තමයි නිවනේ පණිවිඩය ඇත්ත. නමුත් තව මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? මේ ඇත්ත අපි කියමු ඇස් ඉදිරි පිටට නැත්තම් මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා ආශ්‍රව කෙලෙස් යෙදිලා ඒ කෙලෙස්ුන්ගෙන් ඒ ආශ්‍රවයන්ගෙන් මේ ස්කන්ධය අරමුණු කරලා ලෝකේ ඉපදිලා තියන්නේ කියලා අපි දැන් අහගත්තා. අපිට උත්තරයකුත් හම්බ වුණා. ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දැක්කොත් දකින්න තැනට මනස ගත්තොත් ආශ්‍රවයන්ගෙන් කෙලෙස්ුන්ගේ මනස මිදෙනවා. එහෙම වුණොත් මේ ලෝකයක විඳින දුකෙන් මිදෙනවා. ලෝක නිරෝධයක් වෙනවා. ලෝකෝත්තරය කියලා කියන්නේ ලෝකයෙන් එතරම් මේ යථාභූත ඥාන දර්ශනය තියෙන තැන ලෝකයක් පහවන්න බෑ. මේ දර්ශනය ලෝකෝත්තරයි. ලෝකෙන් එහා ලෝකයේ අතර සත්ව පුද්ගල ආත්ම භාව යුක්ත ලෝකයක් පහවන්න බෑ. ධාතු කියන්නේ ශුන්‍යතාවය. මේ ශුන්‍යතාවයේ පිරිසිදු දැක්කොත් එයා ලෝකෝත්තර වෙනවා. ලෝකෙ කියන්නේ අතහැරෙනවා එයාගේ මනස. එතකොට ওই ටික දැන් අපි අහගත්තා. දැන් අහගත්තට ඔය ටික අහ නොගත්ත කාලේ ඇත්ත නොදන්නාකම නිසා ආශ්‍රව මනසෙදිලා ඒ ආශ්‍රවයන්ගෙන් ඒ උපාදානයන්ගෙන් මේ වස්තු දිහා ස්කන්ධ ටික දිහා බලලා ජීවත් වෙච්ච ගතියේ උරුව නැති වෙන්නේ නැහැ. ඔය ටික අහගත්තා කියලා ওই ගතිය නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. දැන් අපිට වෙනවා මොකක්ද? මෙන්න මේ ගතිය ගෙවා ගන්න, ආශ්‍රයක්ෂය කර ගන්න, මේ හුරු අයින් කර ගන්න වෙනවා. ඒ සම්මා දිට්ඨිය කියන එක ඔක ඇත්ත. ඔය ඇත්ත දැනගත්තාම අවිද්‍යාව නැහැ. නමුත් ආශ්‍රය ඉතුරු වෙනවා. ඊට පස්සේ අවිද්‍යාව තියෙන තැනක ආශ්‍රව කවදාවත් ගෙවා ගන්න. අවිද්‍යාව දුරුම ආශ්‍රව ධර්ම විවාහකට. ඊට පස්සේ මේ ආශ්‍රව ධර්ම ගෙවන්න කියලා තියන්නේ මොකද්ද? මේ සම්මා දිට්ඨිය. හැබැයි එතෙදි තව වැඩ පිළිවෙලක් අපිට හම්බ වෙනවා. ඒ කිව්වේ දැන් අපි ජීවත් වෙන්නේ මේ එතකොට බලන්න පුළුවන් කෙලස් ටික. උත්තරේ උගලට දෙන්න ඕනේ මොකක් මොකද්ද අපි ලෝකේ කියන එක හම්බ වෙන්නේ සැප දුක් විඳින්නේම කෙලස් ටික කියන එක. මොකද ස්කන්ධයෝගේ ඇත්ත නොදන්නාකම නිසා ශුන්‍යතාවයක් ලෝකිකට අයිති නැති අනාත්මෝ ධර්මතා මාත්‍රයක් ස්කන්ධ මාත්‍රයක් සඨහන් මාත්‍රයක් ඇසිදිරි පිටට එද්දී ඒ ඇත්ත හීනකින්වත් දන්නේ නැතිකම කියලා දෙන්න කෙනෙකුත් නැතිකම අපේ මනසේ ආශ්‍රව ගති ටිකක් යෙදිලා ඒ ගති ටිකෙන් අපි මේ ස්කන්ධ පරිහරණය කළා. ඒ නිසාමයි එහෙමයි අපිට රූපය එකම ඇහැට පෙනෙන රූපේ තුල විවිධාකාර විදිහේ වටිනාකම් එක එක්කෙනාට එක එක විදිහේ දැනෙන වස්තු භාණ්ඩ නිපදවිලා තියෙනවා. කෙනා කෙනාගේ මනසේ තියෙන ගති ටික නිසා. ඔය විස්තරය හකටා. මේ ඇත්ත දැකලා මේ ගති ටික මෙදුනහම දුකේ කෙලවර මේකයි. ලෝක කෙලවර මේකයි කියලා තාගත්තා. දැන් ඔතෙන්ට යන්න ඔක අහගත්තා කියලා පේන්නේ. ওই දර්ශනේ අහගෙන ඔක පොඩ්ඩක් ඊට පස්සේ පැත්තකින් තියන්න වෙනවා අපිට. දැන් ওই අහගත් දර්ශනේ නැත්තම් ඉගෙනගත් දහම දකින්න තැනට ගන්න ඕනේ අපි. කල්යාණ මිත්‍ර අසුර සද්ධර්ම ශ්‍රවණයෙන් ওই චතුරාර්ය සත්‍ය පහින්දී ලැබුණා. උගලන්ට ජරා මරණ දුක ආවේ මෙන්න මේකයි ස්කන්ධයන්ගේ ඇත්ත. ඒ ඇත්ත නොදන්නාකම නිසා ආශ්‍රව උපාදානය කියන මෙන්න මේ කෙලස් ටික යෙදෙනවා. සමුදය සත්‍ය මේ ස්කන්ධ සහ කෙලස් කියන දෙක එකට එකතු වෙලයි දුක ආවේ කියන පණිඩිය උගලන්ට හම්බ වෙන්න වෙනවා. ඒ හින්දායි උගලන්ට නිවීම මඟ කියන එක නැත්තේ. මේ ස්කන්ධයන්ගේ ඇත්ත දැක්කෝ සමාධිටි. ඇත්ත ඇති හැටි දැක්කෝ සමුදය දුර වෙනවා. සමුදියේ දුරෝම මේ Nirodhe සාක්ෂාත් වෙනවා ඔයගලන්ට. මේ දෙකම එකට එකතු වෙලා එන ගින්න නෑ නිවෙනවා කියලා Nirodhe පණිඩිය තහගන්න වෙනවා. අහගත්තාම කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ ওই චතුරාර්ය සත්‍යෙම කැටි කළ කැටි කළ එක උත්තරය යාවේ. මේ ඇත්ත ඇති ඇති දකින්න කියලා. දකින්න දැත්ත මනස ගන්න කියලා. ආ ඔකේ ඔය ඇත්ත නොදැකීම නිසා කෙලෙස් එකතු වෙලා දුක ඇති වෙච්ච හැටි තියෙනවා. ඇත්ත දැක්කම කෙලෙස් ටික දුරු වෙලා Nirodhe සාක්ෂාත් වෙන හැටි තියෙනවා. තනියෙන් ලැබුණා. මොකද දුක ආවේ දුක් විඳින වස්තුවක් තිබුණටම නෙමෙයි කියන එකෙන් පෙන්වුවා. මේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය. ද්‍රව්‍ය මත නෙමෙයි දුක කියන එක තියෙන්නේ. ද්‍රව්‍යයට කෙලෙස් එකතු වෙන්නේ කෙලෙස් නිසායි කියන කාරණාව අපි ඊට පස්සේ දැන් ඒ ඇත්ත දන්නා වූ දැනගත්තාම දැනගත්ත ඇත්ත දකින තැනට අපේ මනස ගෙනියන්න ඕනේ. අන්න ඒකට තමන් තුලින් කාරණා දෙකක් එකතු වෙන්න ඕනේ. ධර්මව ධර්ම ප්‍රතිපත්තිය යෝනිසෝ මනසකාරය කියලා. ධර්මව ධර්ම ප්‍රතිපත්තිය කියන්නේ සීල සමාධි දෙක. යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? යෝනිසෝ මනසිකාරී හෝ අයෝනිසෝ මනසිකාරය පදබ්බ්‍යංජනයන්ගෙන් පෙන්වන්න එපා. මම හැමදාම කියලා තියෙන එකක් එහෙම පෙන්නුවොත් වැරදි එකක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන මේ චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීමයි කිව්වොත් හරිද වැරදිද? ඒක යෝනිසෝ මනසිකාරය නෙමෙයි. යෝනිසෝ මනසිකාරය තමයි. ඒතකොට කෙනෙක් හැමවොත් හොඳයි ඕක යෝනිසෝ මනසිකාරය. එහෙනම් අසුභාවනා කරන එක යෝනිසෝ මනසිකාරය නෙමෙයිද කියලා හැමෝම? එකක් තියෙනවා සෙමෝසේ. ඒතකොට යෝනිසෝ මනසිකාරය දෙකක් තියෙනවද කියලා හැමෝම? එහෙනම් ඔයෙන් ගිහම ප්‍රශ්න. ඔකේ තව පදබ්බ්‍යංජනයන්ගේ උත්තර දෙලා ගන්න. පදබ්බ්‍යංජනයන්ගේ උත්තර දුන්නා වැරදි. අර්ථයෙන් උත්තර දෙන්න. බුදුහාමුදුරුවෝ එක අපිට පෙන්නලා තියෙනවා මොකද්ද දැන් මම කියවහම මතක් වෙනවා උපං ආශ්‍රව ධර්ම ගෙවෙන නූපං ආශ්‍රව ධර්ම නූපදින විදියට හිතනවා නම් යම් කෙනෙක් ඒ හිතන හැම ක්‍රමයක්ම යෝනිසෝමනසිකාරය දැන් මෙහෙම හිතන එක යෝනිසෝමනසිකාරයද මෙහෙම හිතන එක යෝනිසෝමනසිකාරයද කියලා අහන්න ඕනේ උත්තරය අපිට යම් විදියකට හිතනකොට උපං ආශ්‍රව ධර්ම ගෙවේ නම් නූපං ආශ්‍රව ධර්ම නූපදී නම් ඒ විදියට හිතන හැම ක්‍රමයක්ම අයෝනසේ මනසිකාර්ය තදබ්බෙන්ජනයන්ගෙන් පෙන්වන්නේ නැහැ සතෙක් මරන්න හිතනවා නම් අනුන්ගේ දෙයක් හොරකම් කරන්න හිතනවා නම් මේ වගේ හිතන එකට අයෝනසෝ මනසිකාර්ය ඒ පරියායන්ගේ කිව්වට කමක් නැහැ ඒ තැනදී නමුත් අයෝනසෝ මනසිකාර්ය කියන එක නිෂ්පර්යායන්ගෙන් පෙන්වනකොට ක්‍රමයකින් තොරව සියලුම ධර්මතා කෙටි කළ පෙන්වනකොට කියන්නේ යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපං ආශ්‍රව ධර්ම උපදීන උපං ආශ්‍රව ධර්ම වැඩේ නම් ඒ විදිහට හිතන හැම දෙයක්ම අයෝනිසෝ මනසිකාර්යයි කියලා කියන්නේ තේරෙන්නේ එතකොට මෙතනදී සීල සමාධි කියන දෙක ධර්මානුධර්ම ප්‍රතිපත්ති යෝනිසෝ මනසිකාර්යය කියලා කියන්නේ ඒ සීල සමාධි දෙකේ හැසිරෙමින් හතර ඉරියව්වේම උපං ආශ්‍රව ගෙවෙන නූපං ආශ්‍රව නූපදින විදිහේ මානසිකාර්ය බොහෝ කරනවා මේ භාවනා කරනවා මේක උපාය මං කිව්වේ බුදුහාමුදුරු භාවනාව තුළ ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉන්න එකක් වෙලා දෙන්න නෙමෙයි ආවේ 15 සසර ගෙවෙන විදිහට දුක ගෙවෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක්. ඔගොල්ලෝ වැඩට යන්න, කුඹුරු කොටන්න, වළම්බිගන් ටික හොදන්න, හිතින් ඔගොල්ලෝ දන්නවා යෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා. පරාසය පටු නැහැ. මොන විදිහට හිතුවත් කමක් නැහැ කියලා ඔගොල්ලෝ දන්නවා මොකද්ද? උපං, කාමාශ්‍රව, භවාශ්‍රව, ditthiyaශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම ගෙවෙන නූපං කාමාශ්‍රව භවශ්‍රව ditthiyaශ්‍රව අවිද්‍යාශ්‍රව කියන ධර්මතා හතර නූපදින විදියට හිතමින් ඕනම දෙයක් හිතමින් ඉන්නවනම් මේ මගේ යෝනිසෝ මනසිකාරය මේ මං ධර්ම තුලයි ඉන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අයිති සිද්ධියකයි ඉන්නේ කියන කාරණාවකින් තමයි තේරුම් ගන්න පුළුවන් ඒ විදිහට හිතන මනසක් හුරු කරා ඊට අමතරව එක තැනක ඉඳගෙන ඉන්නකොට වැඩි වෙලාවක් චිත්ත ඒකාග්‍රතාවයක තබා ගන්න පුළුවන් හිත ඒකාග්‍ර කර ගන්න පුළුවන් නිමිත්ත කාශයවණය කරන්න ඕනේ. ඊට පස්සේ හැකි පමණ කය වචන දෙක සංවර කරගන්න. මෙන්න මේ උපායෙන් ජීවත් වෙන්න. මේ උපායෙන් ජීවත් වෙනකොට හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ උපාය දැන් මොකටද කියලා. ඒක මෙතන තියෙන වටිනාකම මොකටද කරන්නේ කියලා නොදැන නෙමෙයි මෙයා කරන්නේ. මෙයා චතුරාර්ය සත්‍ය දන්නවා. මොකද්ද? මේ ටික කරන්නේ මේ ස්පර්ශ ආයතන හයේ යතහ භූත ධර්ම ඥානය යතහ භූත ස්වභාවය ඇත්ත ඇති ඇති පවතින ස්වභාවයක් තියෙන. ඔය ටික නොදන්නා වූ නොදක්නා වූ කම නිසා ගෙවල් දුරල දූදරුවෝ කියලා ගති ටිකක් අපේ මනසේ ඇදලා ඒ ගතියේ මේ ස්කන්ධ දිහා බලපු නිසායි කෙලෙස් වලට පින් සිද්ධ වෙන්නයි අපි මේ රන් රෙදි මුතුමැණිකුන් ජීවත් වෙන්නේ කියන ටික මෙයා හොඳට දන්නවා අනිත් කෙනාට වඩා මේ රත්තරම්මයි දරුවමයි මිනිස්සෙමයි කියලා මේක ඇත්තම කළ බදාගෙන ලෝකට වඩා මෙයා විශේෂයක් නැහැ සේකන ඥානෙන සමන්නාගතු ඉතිපි මේ සේක ඥානෙකින් යුක්තයි කියලා කියන්න වෙන්නේම ওই සිද්ධිය දන්නවා ලෝකයා මෙහි රන් රෙදි මුතුමැණි ගෙවල් දොරල් යාන වාහන ඉද ගඩන් කියලා මේ භෞතිකයේ තුල ලෝකයක් දකිද්දි එයා දන්නවා ස්පර්ශ ආයතන හයේ තියෙන යථාර්ථය තමයි ශුන්‍යතාවය අනාත්මය ආධ්‍යාත්මික ආයතන නිසා හැම වෙලාවෙම බාහිරයේ උසවල දීලා තියෙනවා අධ්‍යාත්මික ආයතන ටිකකින් බාහිර ආයතන හය ඔතවල හද ජීවත් වෙන හදලා තියෙනවා. කියන ටික එයා දන්නවා, දන්න තේන්නේ නැහැ. ඔය ඇත්ත නොදන්නාකම නිසා ආශ්‍රමන සියදිලා ඉබඳු ගතිශිකකින් බලපු නිසා මේවා තියෙන දේවල් ද්‍රව්‍ය කාරණා වෙලා තියෙන්නේ කියලා එයා අහගත්තා. මේ ඇත්ත දැක්කහම ආශ්‍රව නැති වෙනවා, එහෙමනුත් මේක දුක නැති වෙනවා නේද කියලා දුකේ නිවීමක් දැක්කා. ඒ Nirodhe දුක්ඛ Nirodhe සාක්ෂාත් කරගන්න මේ ඇත්ත දැකලා දුක්ඛ Nirodhe සාක්ෂාත් කර ගැනීම සදායි මෙහෙමයි නිතරම හිතන්නේ කියන ටික එයාගේ තියෙනවා. මෙයා මේ විදිහට වැඩ කටයුතු කරද්දී යෝනිසෝ මනසිකාරයක යෙදෙන ගානේ, සමත නිමිත්තක් වඩන ගානේ, සිල්පලයක පිළිපදින ගානේ, මේ ඔක්කොම මෙයාගේ මේ ඔක්කොම දර්ශනිකින් යුක්තයි. චතුරාර්ය සත්‍ය දන්නා කම. ඇයි මෙයා දුක දන්නා. දුක ඇති වෙච්ච හැටි දන්නා. මේ දුකේ නැති තැනක් දන්නා. දුක නැති කරන මග සම්මාදිට්ඨිය මෙන්න මේ ඇත්ත දැකීමයි කියන එක දන්නවා. දැකලා ඒ සම්මාදිට්ඨියට ඒ ඇත්ත දකින තැනට මනස ගැනීම සඳහා මේක කරන්නේ. මේ කරන සිද්ධිය තුල තියෙන චතුරාර්ය සත්‍ය නිවේම. ඒකට මේකට කියනවා මග්ගාරම්මන කියලා. මග අරමුණු කරගෙන මෙයා මේ හැම දෙයක්ම කරා. එතකොට කෙනෙක් සිල් රකින්න පුළුවන්, සමත නිමිත්තක් වඩන්නත් පුළුවන්. නමුත් යෝනිසෝමනසිකාරය කරන්නත් පුළුවන් ඔය විදිහට. මොකද්ද? අර ඇත්ත නොදැන. නමුත් මේක කරන්නේ මොකක් සඳහාද කියන ටික නැතිකමම අවිද්‍යා ධාතුවේ. අවිද්‍යාව නිසා. ඒ හින්දා මේ ටිකෙන් මෙයාට පුණ්‍යාභි සංස්කාරයක් සිද්ධ වෙලා මිසක අනුසය රැඳෙන උපදින්නේ නැහැ. අනුසය දුර වෙන්නේ නැහැ. මේ මට්ටමට කියන්නේ මග්ගාරම්. චතුරාර්ය සත්‍ය නොදැන සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කියන එකෙන් චතුරාර්ය සත්‍ය අහගන්න නැතුව කෙනෙක් සීලයක පිළිපදලා සමතය ගැලුවත් හතර ඉරියව්වේම යෝනිසු මනසකාරී ඉඳලා හිටියා. ඒකට කියන්නේ නිවනට මඟ කියලා. දුපුඤ්ඤාව සංකාරකේ උපරිම වැඩුවාම එයාට වෙනව මොකක් සංඥා සමාපatti වශයෙන් විතරයි හිත වැඩෙන්නේ. හිත වැඩෙන ක්‍රම දෙකක් තියෙනවා. සංඥා සමාපatti සහ නිරෝධ සමාපatti කියලා. මෙයාට නිරෝධ සමාපatti වශයෙන් යන්න දන්නේ. සංඥා සමාපatti වශයෙන් විතරයි හැම වෙලාවෙම මෙයාගේ හිත වැඩෙන්නේ. ඇයි? නිරෝධ සමාපatti වශයෙන් යනවා කියන්නේ මේ විදිහට හැසිරෙනකොට කෙලස් අඩුවෙන්න චතුරාර්ය සත්‍යෙට හිත තියන්නේ. හිත තියලා සමුදේ දුර්වීම නිරෝධී ශාක්තියම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. කර යන්න පුළුවන්. නිරෝධික හිත තියදී යන්නේ මෙයා. මෙයා හැම වෙලාවෙම යන්නේ සංඥාවට හිත තමයි. කාම සංඥාව වෙනුවට නික්කම් සංඥාව කියට උපදි. ව්‍යාපාද සංඥාව වෙනුවට අව්‍යාපාද සංඥාවක් උපදි. හිංස සංඥාව වෙනුවට අවිහිංස සංඥාවක් උපදි. එතකොට අන්තිමට කාම සංඥාව වෙනුවට ප්‍රථම ධ්‍යාන සංඥාව උපදී. ප්‍රථම ධ්‍යාන සංඥාව වෙනුවට ද්විතීයික ධ්‍යාන සංඥාව උපදී. ද්විතීයික ධ්‍යාන සංඥාව වෙනුවට තෘතීයික ධ්‍යාන සංඥාව, චතුර්ථයකට අතහැරනකොට චතුර්ථ ධ්‍යාන සංඥාව. මේ විදිහට අනුපිළිවෙලින් ගිහිල්ලා මේව සංඥා නා සංඥා ඇතුළත සංඥාව තියෙනවද නැද්ද කියන මට්ටමකට හිතන්න බැරි තරම්. සියුම්ම මනස වඩන්න පුළුවන් සංඛාර අවශේෂ වශයෙන්. නමුත් ඒ සංඥාව අතරමඟ මේ ක්‍රමේදී මෙයා හැම වෙලාවෙම කාම සංඥාව අතහරින්නේ නිරෝධ ධාතුවට හිත තබලා. ප්‍රථම ධ්‍යාන සංඥාව අතහරින්නේ නිරෝධ සංඥාවට හිත තබලා. හැම වෙලාවෙම මෙයා නිරෝධ සමපත්තක සංඥා. ප්‍රථම ධ්‍යානයේ එක්ක ධ්‍යානයකට සම්බන්ධව ධ්‍යානාංග වැඩුවොත් එයා දන්නව මොකටද මේක කරන්නේ මේ සඳහා. කියන ඥාන දර්ශනේ හැම වෙලාවෙම මෙයාගේ මනසෙන් අතහැරලා යන්නේ. ඕගොල්ලන්ට තේරෙන්නේ නැති තාම ඒවා අවශ්‍ය නැහැ. නම් සීලයක පිළිපදලා සමතකම තහනක් හිත වඩන්න කියන එක යෝනිසෝ මනසිකාරයට අමතරව ගත්තේ ඕගොල්ලන්ට විවේකයේ තියෙන වෙලාවක දැඩි චිත්ත සමතයක් ඇති වෙන විදිය සමතකමට අහනක් වඩන්න තුරු වෙන්න ඕන. ඒක කරන්න ඕන. ඊට අමතරව යෝනිසෝ මනසිකාරය කියන එක හතර ඉරියව්වේම අයිති එකක්. ඔය ටික කරනකොට ඔයගලන්ට වෙන්නේ මොකද ගන්නද මේ මග්ගහරණය කියලා. මේ ලෝකයේ කාන්දම වගේ ස්පර්ශ ආයතන හය බැහැර ආයතන හයට කාන්දම වගේ ඇදලා තියෙන ඔයගලගේ මනස වේගයක්. ඔයගලන්ට විදින් නැතුව දැනෙන්නේ නැතුව අපහසුකම් තොරව දුක්වා මල් රක්තරම්මයි යදීමයි මේක වටිනවමයි කියන ගතිය හිතලා නෙමෙයි මේ අවිද්‍යා ධාතුවෙන් ඇතිවෙච්ච ගති. මේ විද්‍යා ධාතුවෙන් කරන්නේ මොකද්ද? උනේ ගති වල වේගය අඩු කරනවා ටික ටික. ඔයගොල්ලන්ට තේරෙනවද? විදෙන්නේ නැහැ. කිසිම වෙහසක්. යම් දවසක් තියනවා ඔයගොල්ලන්ට මේ ගති කොච්චර අඩු වෙනවද කියනවා. මේවට පතිත නොවුණු මනසක් හද මනසකින් ඉන්න පුළුවන් මට්ටමකට බාහිරට පතිත නොවුණු තමන්ට තමන්ව හොඳට තේරෙනවා වෙනකට දරුවා ගැන සිහි වුණ දරුවා ස්කූලේ ඇරලා එන්න පරක්කුම මෙච්චර පිටිනුනම් දෙම්මගේ ඒ ගතිය නැහැ කියලා වගේ තැනකින් තමන්ට තේරෙන්න පුළුවන් තේරෙන්න ඉස්සෙල්ලා වෙන්නේ තාම දරුවා නැහැ කියන තැනකින් නෙමෙයි ඒ කියන්නේ දරුවාට තියෙන ඇලීම කියන තැනකින් අඩුවේ ඒකෙන් හිතන සිතල නෙමෙයි හැබැයි මොකද මතක තියාගන්න කෙරෙන්න තියෙන යුතුකම් ටිකත් කෙරෙන්නේ නැහැ කියන තැනකින් නෙමෙයි ඒ වගේ කරුණාව මෛත්‍රිය දයාව කියන ගති අර වෙනදට රාග දේශ මොහ යංගෙන් කරපු වැඩේට වඩා 10000 ගුණයකින් කුසල පැත්තෙන් ඇති වෙනවා ඒ ගති ටික. එතකොට එතන ආත්මార్థකාමී කම නැහැ. තමන්ගේ දරුවා නෙමෙයි හැම දරුවෙකුටම දරුවා යා. එකම විදිහට උපකාරයි මේ සෙනෙහසයි කරුණාවයි රළු මට්ටමේ රාග දේශ මොහ අඩු ඉස්සෙල්ලාම කෙන් අපාය ගාමි මට්ටමේ රාග දේශව අඩු වෙනකොට මේ ස්කන්ධය ගැත්තේ යම් මට්ටමක් වෙන්නේ ඇත්ත. එතකොට ඔන්න ඉතුරු නැතුවම කෙලෙස් අනුසය ගෙවෙනවා එකින් එක කොට. ඊට පස්සේ තවදුරටත් මේ කාරණාවම කරනවා. මේ ඇලිල බෙඳිලා ඉන්න ගති තව ටිකක් අඩුයි. ඒ ගති තව ටිකක් අඩු වෙනකොට අර යථාභූත ඥාන දර්ශනේ තව මට්ටමක් ප්‍රකට වෙනවා. එතකොට ඖදාරික මට්ටමේ කාම රාග පටිග කියන ඒ ඖදාරික ගති ටික ඉතුරු වෙනවා. තවදුරටත් එකම සිද්ධිය තියෙන්නේ. මෙහෙම මේ කෙලෙස් අඩු වෙනකොට සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය දැක්කම අවශ්‍ය නැති වෙනවා. කවදාවත් මේ රාග දේශම මේ ටිකෙන් අවශ්‍ය නැති වෙන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගිකුම් විතරයි අවශ්‍ය නැති වෙන්නේ. එතකොට යම් දවසක් තියනවා නීවරණ ධර්ම සම්පූර්ණම නැති වෙන දවසක්. මේ ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවුණු මනසක් පවත්තන්ට පුළුවන් නම් හතර ඉරියව්වෙම එබඳු මනසකටයි මේ ශාසනේ සමාධිය කියන උත්තරේ කියන්නේ. බහැර අරමුණේ විසිරුණු විඥාන ඇතිතා වික්ෂිප්ත යන ගණිත මේ ශාසනය. බහැර අරමුණේ පතිත වෙන්න නොදී තමන් තුලම පවතින සිහිනුවණකින් බාහිර ඇසුරු කරන්න පුළුවන් නම් ඔන ඔය මට්ටමට ආවහමයි නීවරණයන්ගෙන් මිදෙන්නේ. එතකොට මේ නීවරණයන්ගෙන් මිදුණහම මිදීම නිසා තමන් තුල ප්‍රීති ප්‍රමුදය හටගන්නවා. මොකක් නිසාද? කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවෙන ප්‍රීතියක් යටතේ. ඒ ප්‍රීතිය නිසා කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවෙන ප්‍රීතියක් සැපයක් තියෙනවා. ඒ ප්‍රීතිය සැපයටම හිත සමාදී. තමක් තුළම හිතට. අපි ඒකබතාවය මෙන්න මේ සීමා සම්පූර්ණ මතකයි. ඒ කියන්නේ අද අපිට දෙන්නෙක් වෙනවනේ. දෙන්නෙක් කිවි බලන දේ සහ බලන්නා කියලා එකම අරමුණ දෙකට බෙදලා පෙන්වන ගතිය තමයි. අනේ සමාධියේදී මේ ගතිය නැහැ. එකම අරමුණ දෙකට බෙදලා පෙන්වන ගතිය නැහැ. පෙනෙනවා කියන සිද්ධිය විතරයි බලන්න. ඉඳගෙන ඉන්න මම මටයි මේ රූපෙ පේන්නේ කියන මේ මට්ටම පවත්වන්න පුළුවන්. පෙනෙන දෙයට සමගාමී ඉඳගෙන හෝ හිටගෙන හෝ නිදාගෙන හෝ ඇවිදින් මේක බලන්න පුළුවන් කියන මට්ටමට හතර ඉරියව්ව පරිහරණය කරන්න පුළුවන් ඕරම් භාගයේ සංයෝජන විතරයි. මොකද ආධ්‍යාත්මික සංයෝජන තියෙන්නේ කාම භූමියට විතරයි. මේ මට්ටම අතහැරෙන අර සමාධියේදී ඒ කියන්නේ පේනනවා කියන එකම නිමිත්ත විතරයි තියෙන්නේ. ඒ සමාධිය අන්න ඒ සමාධියට මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත පෙනෙනවා. වර්ණ සතහනක් කියන එක මහබුද්ධයන්ගේ උපාදාය රූපයක් කියන එක ඇහැ නිසා රූපය හදලා පෙන්නනවා කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් මේ රූපය හැදිලා තියෙන කියන එක පෙරමිති දී පහටම ඉතුරු නැති වෙනවා කියන යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන ධර්මතාවයක් බුදුජනන් වහන්සේ ලෝකෙට ප්‍රකාශ කරන්නේ මෙන්න මේ යථාභූත ඥානයට හිත තබලා මිසක අපි වගේ කෙලෙසියකින් හිත තබලා නෙමෙයි කියන කාරණාව දකින්න. බුදුහාමුදුරු අනාත්මෝ ශුන්‍යතාවයට හිත තබලා යථාභූත ඥානයට හිත තබලා කරන විරජම් වීතමල කෙලෙස් රජ නැසි කෙලෙස් මල නැති දහම් නැසකින් දැකලා පෙන්වන මේ වාක්‍ය කෙලෙස් රජස් ඇති කෙලෙස් මල ඇති මානසික මට්ටමකට ආදේශ කරන්න එපා. කෙලෙස් සහිත නිදගෙන හටගෙන නැති වෙනවා. ආස්වාස්සේ හටගත්ත ප්‍රස්වාස්සේ නැති වෙනවා. නැත්තම් රූප කලාව හැදෙනකොට හටගත්ත විඳෙනකොට නැති වෙනවා කියලා අපි දන්න මට්ටමකට ආදේශ කරනවා. එපමණයි මේ දේශනාව යම්කිසි සමුදේ ධර්මයක් කියනකොට සමුදේ ස්වභාව කොට ඇති ඔක්කො එතකොට ඒකයි ඇයිටි මෙන්න මේවයි කියනதோ නැති හින්දා එහෙම කිව්වේ. කාම ලෝකයට ඇයිටි රූප ලෝකයට ඇයිටි අරූප ලෝකයට ඇයිටි සවිඥානික අවිඥානික සචේතනික අචේතනික රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ධාතු ආදී ඔක්කොම කෙටි එක වචනකින් පැනවි ඔක්කොම එකින් එක කියන්න බැරි හින්දා සමුදය ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා නෝන. මොකක් නිසාද? කිසිම දෙයක් ඉතුරු වෙන ඇහැ පරිහරණය කරද්දී ඇහෙන්ම හදපු ඇහැ නිසා උසවපු රූප ආයතනයකුයි ඇසුරු කරන්නේ කියන සිද්ධිය තියෙනකොට දකින්න පෙර තිබ්බනේ මේ දැක්කන් පස්සේ තියෙනනේ අවස්ථාවට පොදවන්නේ පරිහරණය කරන්නේ කියන සිද්ධාන්තය ඥාන දර්ශනය තුළ තියෙනවා. ඉතින් අපි මෙහෙම බාහිරින් තියෙන දෙයක් අරමුණු කරනකොටයි ඇහැ නිසා රූපය හදලා පෙන්වනවා කියන එකයි අතර විශාල වෙනස. ඒ නිසා හොඳට මතක තබා ගන්න දෙක දෙයක්. ඇහැ නිසා රූපය පෙනේ උපද්දලා පෙනෙන මට්ටම දුස් නෑ. මේක විපාකයක්. හැබැයි රූපය බලන හැම මට්ටමකම කරු. ඔයගලන්ට බාහිර ආයතන ගැන නිමිති යක්තා තියෙනම් ඇති බවට දකින්න මේ කර්ම බව කියලා. කර්ම රැස් වෙන කියලා. ඒ හැම එකකම වැඩේ නිර්මාතෘවරයා කවුද? රාගදීසම. අවිජ්ජා ධාතු. එතකොට අන්නර සමාධියේ දැනට ගත්තාම මේ ස්පර්ශ ආයතන හරිය ඇත්ත ඇති හැටි දකින්න. උන්ෝය දර්ශනය හඹාගෙන අපි ආවේ ඒ ඇත්ත දැක්කහම සම්පූර්ණ රාග දේශ මොහොත දුර වෙනවා. අවශ්‍ය සත්‍ය අවශ්‍යම ගෙවෙනවා. ගෙවුනහම ලෝකයේ කියන එකකින් විදිලා දුක කියන එකේ ඉපදීම නැති වෙලා නිරෝධි සාක්ෂාත් වෙලා එයාටම ප්‍රකාශ කරන්න පුළුවන් මොකද්ද? මම යමක් සඳහා නම් මේ බ්‍රහ්මචර්යා වැහැසුනේ දැන් හැසිරලා ඉවරයි. මම කල යුත්තේ කළා මත්තේ මට කටයුත්තක් නැහැ. මං ආයේ උපදින්නෙත් නැහැ කියලා Tamanටම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඔගොල්ලෝ මෙහෙ ඉඳලම අහවල් තැනට යන්න ඕනේ කියලා එතන විස්තර ටික දැනගෙන මෙන්න මෙහෙම තැනක් තියෙන්නේ එතෙන්ට යන්න ඕනේ කියලා ගියාම ඔයගලන්ට තේරෙන හරි යන්න ඕනේ දැට මම දැන් ආවා කියලා නේද? ඒ විදිහටම ඔයගොල්ලෝ පටන් ගන්න ඉස්සර වෙලා කෙලවලක් තිබ්බනම් මම මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. මෙතෙන්ට ගිය දවසටයි කෙලස් දුර වෙන්නේ, රාග ද්වේෂ මෝහ ඡේ වෙන්නේ, එදාට නිරෝධී සාක්ෂාත් වෙන්නේ කියලා මේ විදිහට දැනගෙන මෙහෙම ගියාම ඔයගොල්ලෝ දැන් හරි යන්න ඕනේ දැට මම ආවා. තණ්හාව දුරු කළා. නිරෝධී සාක්ෂාත් වුණා. අපගේ වැඩිලා ඉවරයි. කල යුත්තක් තියෙන එක මම කළා. මත්තේ කල යුත්තක් නැහැ කියන නුවණ ප්‍රත්‍යක්ෂ ඥානෙ ලැබු සිටිනවා. එහෙනම් මෙන්න මේ වගේ සහේතුකව කාරණා සහිතව දැනගෙන කරන්න කියන එකයි මතක් කරගෙන නිවන කියලා මනෝමින් සංකල්පනා මවාගෙන කරගෙන යනකොට නිවන් දකි කියන අදහසෙන් කියන්න එපා. හැම එකක් මේ නිරෝධ ධාතුව කියන එක දැන දැක හැම වෙලාවෙම මම කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වට කරන්න එපා. ඒක විමසන්න බුදුරජාණන් වහන්සේට කරන අගෞරවය බුදුරජාණන් වහන්සේ කිව්වා කියන තැනකින් හරි බාර ගන්න. බුදුරජාණන් වහන්සේට කරන ඉහළම ගෞරවය තමයි බුදුහාමුදුරුවෝ කිව්වට බාර ගන්න නැතුව ඒක විමසන්නේ. භාවනා කරන්න කියලා කිව්වහම ඇයි මම මේක කරන්නේ? මේක කළොත් වෙන යහපත මොකද්ද? නොකළොත් වෙන යහපත මොකද්ද? කොහොමද මේක කරන්න ඕනේ? මොන තැන දක්වාද කරන්න ඕනේ? මේවා ටික විමසන්න. එහෙම නැතිනම් අනුන්දුම දෙයක් ගැනලා තමන්ගේ ගෙදර පුරව ගත්තාම මොකද වෙන්නේ? හොරකම් කෙරුවා කියලා හොරකමකට තමයි. ඒක තමන්ගේ දෙයක් ගැනලා ගෙදර තියාගන්න. තමන් මේ දැනුම තියාගෙන තමන්ගේ දෙයක් හිටියට. අනුන්ගේ දෙයක් නෙමෙයි. අනුන්ගේ දෙයක් අපිට අතට හම් වෙන්න පුළුවන්. අතට දුන්නට දුන්න ඔක්කොම ගෙදරගෙන තියන්න එපා. මේක බෝම්බද තියෙන්නේ, කුඩුද තියෙන්නේ, මේක ගෙදරගෙන තියාගන්න දුදුදුද කියලා බලන්න ඉස්සෙල්ලා. කවුරු හරි මොනවා හරි පාර්සල් එකක් ගෙනතුනොත් ඔයගොල්ලෝ ගිහිල්ලා ගෙදර තියනවා ඉස්සෙල්ලා බලනවානේ. බලලා ඉවරලා ඒක සුදුසු නම් ගින් තියනවා, නොසුදුසු නම් එහෙම පාරෙන් විසිකලා යනවා නේද? ඒ වගේ අතට හම් වෙනා වගේම තමයි ඇහැට කරට දිවට නාසයට ශරීරයට හම් වෙනකොට එහෙමම ගිහිල්ලා ගෙදර තියාගන්න එපා. ඒක සුදුසුද නුසුදුසුද කියලා ඉස්සෙල්ලා විමසන්න. සුදුසු දේ තැන්පත් කරගන්න, නුසුදුසු දේ අයින් කරන්න. ඒ වගේ නිවන පිළිබඳ පණිවිඩයේදී කවුරු හරි කිව්වා බුදුහාමුදුරුවෝ කිව්වා ඒකෙදි මම දකින්නේ මම දක්න දර්ශන හැටියට මගේ ශාස්ත්‍ර වංශයට කරන්න තියෙන ඉහළම ගෞරවයෙන් මම මේ කතා කරන්නේ නැසක අගෞරවයෙන් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වටවත් පිළිගන්නේ නැතුව ඒක විමසලා ඇත්ත ඇත්තටම මේ ඇත්ත නොදන්නා කම නිසා මානසික කෙලෙස් ඉදිරියට නම් ඒකෙන් අරමුණු කළා නම් අපි දුක් විඳින්නේ. ඇත්තටම අපි දුක් විඳින්නේ දුක උපද්දවාගෙන නේද? එහෙනම් මේ දුක් විඳින ජරා මරණ දුක මම උපද්දවාගෙන දුක් විඳින්නේ. මේ දුකෙන් මිදෙන්න තියෙන්නේ මටම. ඇයි මම දුක නොඋපදවාගත්ත නම් ඉවරයි කියන උත්තරයක් එනවා. එහෙනම් මගේ මනසේ දුක් විඳින විදිහට දුක ඇති වෙන විදිහට ධර්මතා මගේ මනසේ උපදින හින්දද මම දුක් විඳින්නේ? ඒ මනසේ උපදින් නැති වෙන විදිහට මම මේ කාරණාව ඇත්ත දකින්න ඕන. ඇත්ත දැක්කොත් මට දුකෙන් මිදෙන්න පුළුවන්. ඒ සඳහා ඒ ඇත්ත දකින්න මම මෙහෙම කරන්න ඕනේ කියලා තමන්ගේ දර්ශනයක් හැටියට ඉස්සෙල්ලා කල්‍යාණතර සත්පුරුෂයන් අහගෙන හොඳට මේක හිතන්න. හිතලා තමන්ගේ දර්ශනයක් හැටියට කරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ භවනා කරන්න. මොකද ඔයගොල්ලෝ මෙහොත් අපි මේ නිවර්ණ කියන කරන්නේ මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ නිවර්ණ? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් පංච උපාදාන ස්කන්ධ දුකේම නිවීමක් තියෙනවා නම් මෙන්න මේ නිවීම දුකේ නිරෝධය මේ අචරාමර භව සඳහා ජරා මරණ නැතිකම අචරාමර භව සඳහායි මම මේ උත්සාහවත් කොහොමද එහෙම වෙන්නේ කොහොමද නිවන් දකින්නේ ඔය කරන එකෙන් කොහොමද ආනාපාන සතිය වඩලා නිවන් දකින්නේ බුදු ගුණ අසුභයේ මරණය වඩ මොකද කියලා නිවන් දකින්නේ කොහොමද ඔක වඩලා නිවන් දකින්නේ කිව්වහම අපිට කියන්න පුළුවන් කම තියෙනවා මම මෙහෙම කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා නීවරණ ධර්ම දුරු වුණාම මේ ඇත්ත දකින්න පුළුවන් වෙනවා මොකද ඔය ඇත්ත නොදන්නා කම නිසා කෙලෙස් මගේ මනසේ ඇදිලා ඒ කෙලෙසුන්ගෙන් මම මේ ලෝකයේ කියන එක හදාගෙන දුක් විඳලා තියෙනවා මේ මේ විදිහට භවනා කරනකොට මගේ මනසේ නීවරණ ආශ්‍රව අඩු වෙනවා අඩු වෙනකොට මට මේ ස්පර්ශ ආයතන ආයේ ඇත්ත දකින්න පුළුවන් ඇත්ත දකින්නකොට මගේ මනසේ කෙලෙස් ආශ්‍රව යෙදෙන්නේ නැහැ ඒ ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් උපාදානයෙන් මිදුනහම මම මේ කෙලෙසුන්ගෙන් ආශ්‍රවයෙන් උපාදානයෙන් මේ ස්කන්ධ දිහා බලලා දුක උපද්දවගෙන දුක් විඳින්න දුකෙන් මිදෙනවා අනිත් අය දුක් විඳින විඳින ක්‍රමේ මම මිදෙනවා මෙන්න මේ දුකේ නිවීමට මම මේක කරන්නේ කියලා සහේතුක පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ආනාපාන සතිය වැඩුවත් නිවන් දකින්න ප්‍රශ්නයක් නැවත් උත්තරේ හරි. අර මම කතාවක් කියන්නේ ගෙවල් හදන්න නියර බඳිනවා වගේ අහලා තියෙනානේ. එතකොට යන්නේ කොහෙද මල්ලි පොල් වගේ කතාවක් නේ තියෙන්නේ. සංකතේ යමක් කරනවා අසංකතේ බලාගෙන. වෙන්නේ කොහොමද කියලා හොත් කියන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ආනාපාන සතිය බුද්ධ ගුණ අසුභයේ මරණේ ඕන දෙයක් කරන්න වඩන්ද මේක කරන්න ඔබට කියලා නිවන් දකින්නයි කියලා කියද්ද කොහොමද ආනාපාන සතියේ වඩලා නිවන් දකින්නේ කියනකොට ඕගොල්ලෝ ගාව ඥාන දර්ශනයක් තිබුණොත් විතරමයි ඔයගොල්ලන්ට මේක කියන්න පුළුවන් නැත්තම් කෝපියක් විතරයි ඒ නිසා ඔයගොල්ලෝ එකයි මම කියන්නේ ආනාපාන සතිය වඩන්න අන්නර ඥාන දර්ශන තියාගන්න එතකොට ඔයගොල්ලන්ට තව කෙනෙකුට ඒක උපකාරයක් උත් වෙයි ඔයගොල්ලන්ට ඒක උපකාරයි තිගේ නිසා ඒ විදිහේ සහේතුක ධර්මතාවයක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ රාගක්කේ උද්දේශක්කේ මොහක්කේ නිබ්බාණ කියලා කිව්වේ මෙන්න මේ යතහ භූත ඥාන දර්ශනයේට තව නමක් මෙන්න මේ ඇත්ත දකින්ද කියන එක කියන්නේ මේක කිව්වහම රාග දේශ මොහ කියන ධර්මයන්ගේ බෙදෙනවා එහෙම මිදුනහම රාග දේශ මොහ නිසා හදපු හැම වැඩකින්ම හැම කෘත්‍යයකින්ම හැම නිර්මාණයකින්මත් මිදෙනවා. රාග දේශ මොහ දුරු වුණාම නිවන කියන්නේ නිකම්ම කෙලෙස් ගත ටිකක් නැති වෙලා දරුවෝ එක්ක ගෙවල් දරුවල් යාන වාහන ඉඩ කොඩම් ගොඩ මැද්දේ ඉන්නවා කෙලෙස් නැතු වගේ තැනකින් නම් හිතට නැවෙන්නේ ඒක අතරේ. එහෙම නෙමෙයි. ගෙවල් දරුවල් රට දී මුතුමෙනෙක් හදලා දුන්නේ රාග දේශ මොහයන්ගේ. රාග දේශ මොහ නැති වුණ නැති වෙන්නේ තේවා. හැබැයි ඔබ බය වෙයිව නැති වුණත් අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒ ගැන හිතන්න එපා. මේ දැන් රාග දේශ මොහ නැති වුණත් ඒ වෙනුවට ලැබෙනවා ඔයගොල්ලන්ට. ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් ඕව ඇසුරු කිව්වේ සැප සඳහානේ දුක නැතුව ඉන්නනේ. ඒ වගේ ද්‍රව්‍ය කාරණා වෙහෙසකින් අලුත් වැඩියා කර කර පරිහරණය කර මේ අලුත් වැඩියා කර කර උපස්ථාන කර කර දුකයින් කළ සැප ලබන ක්‍රමයේ වෙනුවට උත්සාහයකින් දොරව සැප ලැබෙන දුකයින් වෙන ධර්මතාවයේ පේනොට ලැබෙන මහත් අඩි විශාල ටීවී එකක් ගෙනල්ලා දැම්මේ ඕකේ තියෙන කන්ඩෙන්සර් රෙසිස්ටන් ඕවෝනේ හින්දා නෙමෙයි වයර් කැඩේ උනේ හින්දා නෙමෙයි රූපෝනේ හින්දා කෙනෙකුට රූපයක් ලැබෙනවා නම් අර මහත් අඩි පෙට්ටිය කොහේද එයාට සතුටු වෙන විදිහට රූපයක් බලලා සතුටු වෙන්න රූප ටිකයි ඕනේ ඒ හින්දා තමයි අර මහත් අඩි විශාල කොම්පියුටර් මේ ටීවී එකක් ගෙනල්ලා ගෙදර තිබ්බේ ඒකේ තියෙන ප්ලාස්ටික් කැලි ටිකයි ඇතුලේ තියෙන අර ට්‍රාන්සිස්ටර් කියලා කන්ඩෙන්සර් කියලා ඌවත් උනේ හින්දා නෑනේ ඒ වෝනේ කෙනෙකුට බලන්න ඒ රූප ටිකම ලැබෙනවා නම් අර වගේ දේවල් නැතුව හොඳ නැද්ද හොඳයිනේ අවශ්‍ය කාරණා වෙලා ඒ වගේ ඕගොල්ලන්ට ඕනේ දැන් අද අපි මේ කරලා තියෙන එහෙම සිද්ධිය දුක අයින් කරගන්න සැප ලබන්න මහ විශාල තඩි අර ටීවී එක ගෙනලා තිබ්බා වගේ තමයි රූප බලන්න ඕනේ කියලා. දැන් ඉතින් ඒක කැඩුනහම වයර් රවුනන්නත් ඕනේ, ඒක පිරිසිදු කරන්නත් ඕනේ, සුද්ධ කරන්නත් ඕනේ, පරිස්සම් කරන්නත් ඕනේ, වැටෙන්න දෙන්නත් ඕනේ. ඔය ඔක්කොම ඔච්චරම හිතලා තියෙන රූපයකට ඕන එකක්. නමුත් කිසිම දෙයක් නැතුව අහසේ වගේ තනක රූපෙම වෙනවා නම් අපිට පරිසම් කරන්න ඕනේ, ඔසවල තියන්න ඕනේ, රැක ගන්න ඕනේ කියන මහ වෙහෙස ටිකකුත් නැහැ. සැපත් ලැබෙන, රූපෙත් ලැබෙනවා නම් හොඳ නැද්ද ඒ ක්‍රම? ඒ නිසා ඔයගොල්ලෝ රන් රෙදි මුතුමැණික් ගෙවල් දොරල් යාන වාහන නැඩි වෙනවා කියලා දුකෙන් දෙපා, දුකෙන් දෙපා. ඕවා කොහොමත් අපි එකතු කළේ දුක අයින් කළ සැප ලබා ගන්න. ඒ සිද්ධිය නිර්මාණය වෙලා තියෙන ද්‍රව්‍ය කැලි නැතුව, ඔය හැදෙන කන්ඩෙන්සර් වයර් කැලි නැතුව සැපත් ලැබිලා තියෙනවා, දුකත් අයින් වෙලා තියෙනවා නම් මොනතරම් පහසුවක් වේද කියලා හිතන්න. ඒ වගේ තැනකින් නිවන ගැන හිතන්න. එහෙම නැතුව අයියෝ එහෙනම් මේ රණ්ඩුදී මුතුමනේ දුවල් දරුව මේව නැති වුණොත් කියලා බඩබෝ පිච්චලා යනවා වගේ තැනකින් හිතන්න එපා. මොකද අසංකත ධාතුයි, ඒ කියන්නේ නෙක්ඛම් මේ ආනිසංස යාට දැනෙන්න ඕන. කාමයේ ආදීනව දැනෙන්න ඕන. මහා ටීවී එක කෑලි ගොඩක් තියෙන ටීවී එකක් ගන්න රුපියක් දැකලා සතුටු වෙන එකේ කෑලි කිසිම දෙයක් නැතුව රුපියක් දැකලා සතුටු වෙන එකේ අරගෙන මේකේ ආදීනව මේකේ ආස්වාදය දෙක හිතන්න. හිතුවම අරක අතහැරලා මේක ගන්න කැමැත්ත එනවා. මොකද මේ මේ ටීවී එකට තියෙන ටීවී එක අතහරින්න කියලා කිව්වහම කෙලින්ම අපි බයයි අර රූප ටිකක් නැති වෙයි කියලා. ඒ වගේ අපි ඔය සැප සතුට ගන්න අල්ලගෙන ඉන්න කෑලි ටිකේ ඇතුළකම අයින් කරලා සැප සතුට ටික ලැබෙන තැනක් දුක අයින් වෙන සිද්ධියක් දුරජානන්ස දේශනා කරලා තියෙන මිසක ඕගොල්ලෝ තවත් දුකකට දාන එකක් එහෙම නෙමෙයි. සැප අයින් වෙන එකක් නෙමෙයි. මොකද අපිට තියෙන්නේ විපල්ලාස. දුක එන දේ සැප විදිහට, සැප එන දේ දුක විදිහටයි අද අපිට දැනෙලා තියෙන්නේ. ඉතින් මේ දෙක නිවැරදි දැකීම හැමදෙවි වෙන්නේ මාරු වෙන එක. දුක් දේ දුක හැටියට දැකලා සැප දේ සැප විදිහට දකින එක විපල්ලාසයක් නෙමෙයි, පාපයක් නෙමෙයි. විපරිත මනසකට අපිට බයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂා ඥාන්නේ මෙනෙහි කරා. මෙනෙහි කළාම අතහැරෙනවා. එහෙම තේරෙනකොට රන් රෙදි දුරු දරුව මේව අතහැරෙයිද කියලා මෙනෙහි හිතෙමුත් බයක් ආවොත් තමන්ව ටග්ගල මෙනෙහි කරනවා. මේව තියාගත්තේ මොකටද? ඔබ ගත්තේ මොකටද? ඔබට ඕන කලේ මොකටද? දුක ජීවිතෙන් අයින් කරන්න සැප ලබා ගන්න නේද මේ හැම දෙයක්ම කළේ? ඔය කෑලි බෑලි නැතුව කැඩෙන බිඳලා කැඩෙන බිඳෙන දේවල් එනගහ පරිසම් කර කර හදා හදා දුක අයින් කළ සැප විඳින ක්‍රමයක් වෙනුවට ඔය කෑලි බෑලි කැඩෙන බිඳෙන දේවල් මුකුත්ම නැතුව දුක අයින් කළ සැප විඳින નિરાයාසෙන් ලැබෙන ක්‍රමයක් තියෙන හොඳ නැද්ද කියලා අහන්න. එතකොට කැමතියි. ඉතින් ඒ නිසා කෙලස් ටික අයින් වුණාම කෙලස් ටිකෙන් නිස්පාදනය කළ ඔක්කොම ටික අයින් වෙයි. ඒ අයින් වුණේ දුකම මිසක සැප නෙමෙයි. සැප තිබුණා නම් ඒව අයින් වෙන්නේ නැහැ, බේරිලා එනවා ඉතුරු වෙයි. ඒ නිසා හැම දිනාටම දුක සසරෙදී මේ ජීවිතේදී අපි හැමෝම හොයන දුක අයින් කරන්න සැප ලබා ගන්න. නමුත් අපි කවදාවත් ක්‍රමය දැනගෙන හිටියේ නැහැ. අපි හැමදාම කළේ විපල්ලාස මනසකින් දුක ඇති වෙන සැප නැති වෙන ක්‍රමයේ හිතුවේ දුක නැති වෙන සැප ඇති වෙන ක්‍රමයේ කියලා. ඒ නිසා මේ ධර්මතාවයේ තේරුම් අරගෙන දුක නැති වෙන ක්‍රමයේ තේරුම් අරගෙන ඒකට ඉඩ නොතබ සැප ඇති වෙන ක්‍රමයේ තෝරගෙන ඒකට ඉඩ ලබා ගන්න විදිහට හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව හේතු වේවා කියලා සාදු. ඉතින් මේ හැම එකකින්ම මම ලෝකෙට කියන්න හදන එක දෙයක් තමයි. ඒ කියන්නේ අනිත්‍යවුත් වගේම මාත් මේ තව එකක් කියනවා නෙමෙයි. ඒක තේරුම් ගන්න. ඔයගොල්ලන්ට ඇත්තටම බන මම ධර්ම දේශනාවක් කරනවා නෙමෙයි මේ. මගේ බන අහන්න එපා. මම හැමදාම කියන්නේ අනුන්ගේ සන්තකේ තියාගන්න එපා. නෝන හිතන්ඩ හුරු කරගන්න කියන එකයි මම කියන්නේ. මේ හැම එකකින්ම මං කියන දෙයක්වත් ගන්න කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. මේක තේරුම් ගන්න. ජීවිතයකට ඇත්තක් මේක තියෙන්නේ. මේ ඇත්ත හිතන්ඩ හුරු වෙන්න, හිතන්ඩ හුරු කරගන්න. මං කියන දේ හරි ඔයගොල්ලෝ පිළිගන්නවා, ඒකත් සාපයක්, ඒකත් පාපයක්. ඒ හින්දා ඔයගොල්ලෝ සුදස්සනාමුලෝගේ වණ ටික වයි කියන තැනකින්ම පිළිගන්නවා කියන්නේ ඒක මම කීතන බුදුහාමුදුරුවෝ කිව්වොත් පිළිගන්න එපා කියලා කිව්වනේ. ඉතින් මෙන්න මේ කාරණාව තේරුම් ගන්න හැමදාම අනුන්ගේ දෙයකින් යැපීම දුකක් ලෝකේ. අනුන්ගේ දැනීමෙන් ජීවිතෙම දුකක් ලෝකේ. ඉක්මනට තමන්ගේ දැකීමක් බවට පත් කරගන්න අනුන්ගේ අතකොළුවෙක් වෙලා ඉන්න එපා කියන එකක් කියනවා. මේ කර්මකාරණා ටිකෙන් තමන්ගේ නුවණ හදාගන්න ඕගොල්ලෝ හොඳට හිතලා ඕගොල්ලෝගේ දැනුමක් හදාගන්න. ඒ දැනුමින් නිවන් දකින්න උත්සාහවත් වෙන්න. ඒ වගේම හැම තැනකදීම මම මේ කරන එක දෙයක් මොකක්ද විමසන්න උගන්නන එකක් මේ කරන්නේ. මම කියලාවත් ඕගොල්ලන්ට කියනවනේ මේ මං කළෙත් එහෙමයි විමසන්න හිතන්න උගන්න කියපු මේ ඉගෙනගත්ත එක ඕගොල්ලන්ට කියන්නේ ඒ විදියට හිතන්න හොගි වෙන්න ඒ නොහිතන එක අර මාත විකල්පනවා කියද කියන්නේ නොහිතන කම පාපයක් නම් අපායට යනවා නම් ඒ අපායටවත් යන්න මම කැමති කියලා කියන්නේ ඕකට වතක් නැහැ ඒක. ඒ කියන්නේ නොසිතීම කියන එක පාපයක් නම් කුසලයක් නම් දුකක් නම් ලැබෙන්නේ මේ නැහැ හිතීම නිසා. හිතීම නිසා අපායට යනවා නම් ඒක පාපයක් නම් ඒ අපාය සැපයි කියලා. මොකද හිතන එක එච්චර වටිනවා කියලා මට කියන්නේ මේක තමයි. කවුරු හරි කියනවා නම් අලුතෙන් යමක් හිතන්න එපා හිතන්න හොරු වෙන්න එපා ඒක පාපයක් කියලා. ඇත්තටම හිත යන දිව්‍ය ලෝකයට වල හිතින් යන අපායයි. මොකද හිතලා යපායට. එහෙම වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව විතර හිතන්න උගන්වපු කෙනෙක් තව නැහැ. කොහොමද මොණින් හිතන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි ඉර පායනවා කියලා කියන්න පූර්ව නිමිත්ත අරුණ. අරුණ කියන්නේ පණිඩයක් ගේනවා කියලා තව ටිකකින් ඉර පායනවා. ඒ වගේ නොපැමිණි නොපත් අරිහත්ත්වය ලබා ගන්න අරිහත්ත්වයට පත් වෙන පූර්ව නිමිත්ත කියන මොකද්ද? යෝනිසෝ මනස්කාරය. මෙයා රහත් වෙන කෙනෙක් රහත් වෙන්න යන කෙනෙක් කියන පණිවිඩය කියනවා කියන ඒ හිතන එක. එහෙනම් හොඳට හිතන්න ඕනේ. ඊගාවට මේ ක්‍රමයේදී අහමු කිසිම දෙයක් අදහන්න කිසිම දෙයක් නැහැ. බෞද්ධයි අබෞද්ධයි කියලා එන කොටා ගන්න කා කොටා ගන්න කිසිම දෙයක් නැහැ. බෞද්ධ කෙනෙකුට අයිති දෙයක්ුත් මේකේ නැහැ. අබෞද්ධ කෙනෙකුට අයිති දෙයක්ුත් නැහැ. මේක කාටත් එකයි සත්‍ය. සත්‍ය බෞද්ධ සත්‍ය අබෞද්ධ සත්‍ය කියලා තියෙද? ස්පර්ශ ආයතන හය ඇත්තක් තියෙනවා නම් ඒ ඇත්ත ඇත්තම තමයි ඊපස්සෙ. හැබැයි මේ ඇත්ත දකින්න අය බෞද්ධ. එහෙම නැතුව බෞද්ධයන්ට ආවේනික වෙච්ච දහම් ටිකක්වත් මම කියවන්නේ නැහැ. ඒක මේ ඇත්ත ජීවිතයට ගන්න කොහොමද උත්සාහවත් වෙන්නේ? තමන්ගේ නිවීම නිදීම හදාගන්න යුතුමින් කියලා මතක් කරනවා. එතනා තමයි අපිවසන්නේ. අපි එහෙනම් දෙවියන්ට පින් දීලා අවසන් කරමු ඈ. එහෙනම් කල්පනා කරගන්න මේ පින්තුන් ධර්මස්වරයේ කළ ධර්ම දේශනා කිවත්ින් සිද්ධ කරගත්ත මේ සියලු කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්තුන්වත් ආරක්ෂා කරන ශාසන නම් කිෂ්ඨ කරක සිල් දෙවියන්ට මේ පින්තුන් නමුත්වා පින්දාසමට දෙවියන්ට කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා ඒ වගේම අපි සිද්ධ කරගත්තා මේ සියලු කුසලයන් අපි නමින් නැසී කලියුගේ කාලය යාත්‍රා කළා මේ ඥාතින් සිපත් කරගන්න මේ නිවසේ ගෘහාධිපතිව සිට කළුරිය කුලා වූ සිරිසෙන යහපත් මැතිතුමා ප්‍රමුඛ වර්ග පරම්පරාගත සිරි ඥාතීනු ඒ වගේම ලෝකයට ධර්ම නිවහනක් වෙච්ච ලෝකයට සැනසිල්ලක් ලබා දෙන ඒ බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අපේ ධර්මගම අවසරයි කුසල් දොම් ස්වාමීන් වහන්සේගේ ප්‍රියාණන් ඇතුළු මෙතනට සහ සම්බන්ධ වූ සියලු දෙනාගේම මෙගිනාති මේ මොහොතේ සිහිපත් කරගන්න. අපි සිද්ධ කළ සියලු කුසල් අපගේ ඥාතින් දන්වන අනුමෝදන් වේවා. ඥාතින් දුක සිටින දුකෙන් අත මිදී සපවත් පත්ති මෙය පතන බෝධි කුමතුන් සනසෙත්වා යන ආදාත ඥාතින් දුක නරොදන් කරමු. ඒ මාපිය ගුරු රාදී සිවිතන රෝගාතුර සිටින ඒ සිවිතනටත් මේ කුසලතාව පරිදි නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවන ලැබේවා. ඒ ආයත මේ ධර්මය අවබෝධ කර ගන්නට ශක්තිය ධෛර්යය මොදු ලැබේවා. දුර්ලභ ආශිර්වාද ලැබේවා. සන්ත මේ පින්වත් සියලුම දෙනාටත් මේ සඳහා උදව් උපකාර කළා. මේ පින්වතුන්ට මෙතෙන්ට ඉඩ අවස්ථාව සලසල එන්නට නොහැකි යම් තාක් ප්‍රසක්න ඒ සිල් දෙනාටත් මෙතෙන්ට වැඩම වදාලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඒ වගේම අපේ හැම දෙනාගේම ආචාර්ය උපාධ්‍යන් වහන්සේලා ගුරු දේවතුන් වහන්සේලාටත් මේ සෑම දෙනාටම අපි සිල් දෙනාට මේ සිදු කරගත් කුසල කරුණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසන සිපන්න වැඩවලා උතුම් වදාරාමර නිර්වාණ ධාතුවේ ජීවිතයෙන් සාක්ෂාත් කර ගන්නට අපි හැමෝටම ආරම්භතාවක් වේවා.